قالته بيمي
ده ده هاي مارون ديك
فارم ده هيتو ده هاي مار ده كرا قالتي نا قالته بيمي يوجنا وعارو أنا رودي سانة كم أتتما
عارو نيوجي كتانة كتومني
كتوما عجيب رفيشة كأن كاليم ماتر
بو ديسية ويديسية آية لو
يابطي أنا رودي سانة كم أتتما أديكالنا أديكالنا كم أتتما ملصقنا كأنه
ගරු සභාපතිතුමනි බොහෝ දේශීය විදේශීය ආයෝජන ව්‍යාපෘති සංවර්ධනයේ නාමයෙන් ගිනේනු ලබද්දී ඒවා ජනතාවට කෙතරම් හිතකරද හානිකරද යන්න හෝ පරිසරයට හිතකරද අහිතකරද යන්න පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු වන බවක් පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට මේ මොහොතට අදාළව ලැබෙන මුදල මත පමණක් සලකා තීන්දුව ගැනන අතිශය ගණකාටුදායක තත්වයක් ඇති වී තිබෙනවා. කිසිදු පරිසර ඇගැයීමකින් තොරව අවසර දෙන ලැබූ ව්‍යාපෘති හේතුවෙන් විවිධ ප්‍රදේශවල ජනතාවටත් පරිසරයටත් අර්බුද ගණනාවක් මතුව ඇත. මේ තවත් නිදසුනක් වන්නේ මොනරාගල බදුල්ල ඉඩම් අක්කර දහස් ගණනක් කම්පැනිවල ලබා දී සිදු කිරීමට යන පරිසර විනාශය. මෙම උත්සාහය මීට පෙර දියත් වූ අතර 2006 2007 වකවානුවේදී බිබිල, මැදගම, මඩුල්ල, බඩල්කුඹුර, රිදිමාලියද්ද, මේගහ කිවුල, ලුණුගල, කන්දකැටිය, පදියතලාව, මහව යන ප්‍රාදේශීය ලේකම් කොට වලින් අක්කර 65000ක් විදේශීය සමාගමට උක්වැවීම සඳහා දීමකට එවකට ආණ්ඩුව තීරණය කර තිබුණි. ඒට එරෙහිව නැගෙන විරෝධය හමුවේ ක්‍රියාත්මක නොවු මෙම සැලැස්ම නැවත වරක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පේන්න තිබෙනවා. මේ තත්ත්වය තුළ මෙම ප්‍රදේශයන්හි ඓතිහාසික වටිනාකමත් පාරිසරික වටිනාකමත් හඳුනා නොගනිමින් සහ ජන ජීවිතය විනාශ කරමින් නැවතත් එම උක්වගා ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා විදේශීය සමාගමට ඉඩම් ලබා දීමේ තීරණය අත්හිටවිය යුතු බවටත් මෙම ඉඩම් ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත සැබෑ ලෙසම නගා සිටුවීමට පරිසර මිතුරු සංවර්ධනයක් වෙනුවෙන් කළමනාකරණය කළ යුතු බවටත් යෝජනා කර සිටිමි. ගරු සභාපතිතුමනි මා මූලික ප්‍රවේශයට එළඹෙන්න පෙර මේ පිළිබඳව නිශ්චිත වශයෙන් අපේ පක්ෂයේ විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුවෙන් කරුණු ගණනාවක පිළිතුරු ඉල්ලා සිටියා. නමුත් ඇත්තටම තියෙන කනගාටුදායක තත්ත්වය තමයි ආණ්ඩුවක් විසින් ලබා දිය යුතු පිළිතුරු අද කම්පැනියක් විසින් ලබා දෙන්න පටන් ගන්න තිබෙනවා. ඊයේ දිවන පුවත්පත බැලුවොත් ඔබතුමාට බලා ගන්න පුළුවන් සම්පූර්ණ පිටුවක දැන්වීමක් දාලා මෙහෙම කියනවා. ඌව පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රී ගරු සමන්ත විද්‍යාරත්න මහතා බිබිල සීනි කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ නගන ලද චෝදනාවලට සමාගමේ පිළිතුරු. අපි සමාගමෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ප්‍රශ්නයක් නගන්නේ ආණ්ඩුවේ. එතකොට අදාළ විෂය භාර අමාත්‍යවරු හෝ ආණ්ඩුවේ යම් පාර්ශවයක් හෝ ඒ පිළිබඳ පිළිතුරු ලබා දිය යුතු තිබෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි මේවින් පෙන්නුම් කරන්නේ මේ සමාගම් සතුව තිබෙන බලය යම් මන්ත්‍රීවරේ ප්‍රකාශ කරාට පසුව ඒ ප්‍රකාශයට පත්තරවල දැන්වීම් දමමින් මේ ඊයේ දිනමින පුවත්පතේ දවසක පිටුවක දැන්වීමක් බිබිල සුග ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් කියලා සමාගමෙන් දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි කරු සභාපතිතුමනි මේ සමාගම් මොන තරම් අධිපතිවාදීද කියලා පෙන්눔 කරනවා නම් එහි යහන්නේ සමන්ත විද්‍යාරත්න මහතා අහන ප්‍රශ්නයක්. කම්පැනියෙන් පිළිතුරක්. එහෙම කිසිදු ප්‍රශ්නයක් කම්පැනියෙන් අහලනේ. ඒක ඇහුවේ ආණ්ඩුවේ. ඒ නිසා මේ හැම තැනම මේ සමාගම් තමගේ මුදල් බලය උපයෝගී කරගනිමින් මුදල් මාධ්‍ය වලට විසි කරමින් මුදල් දේශපාලකයන්ට විසි කරමින් මේ පරිසර පද්ධතියත් විනාශ කරමින් මේ ගෙන යන ව්‍යාපෘති පිළිබඳව මේට වඩා අපි සැලකිල්ලක් කළ යුතු තිබෙනවා. ගරු සභාපතිතුමනි මා දන්නවා මා මේ අදහස් ඉදිරිපත් කරාට පසු ආණ්ඩුව පැත්තෙන් එන්න පුළුවන් පිළිතුර තමයි මේ ආයෝජනයන්ට විරුද්ධ වෙනවා සංවර්ධනයට විරුද්ධ වෙනවා කියන. මේක තමයි ඉතිහාසයේ පුරාවටම රටට අහිතකර රටට විනාශකාරී ව්‍යාපෘතියක් කියන හැම මොහොතකදීම ආණ්ඩු පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද චෝදනාව. එනිසා මා විශ්වාස කරන ගරු සභාපතිතුමනි මේ කරුණ පිළිබඳවත් ආණ්ඩුවෙන් ඉදිරිපත් විය හැකි ප්‍රබලතම චෝදනාව විය හැකි වන්නේ සංවර්ධනයට විරුද්ධයි ආයෝජනයට විරුද්ධයි කිය. මා ගරු සභාපතිතුමනි පැහැදිලි කරන්නම් අපේ ස්ථාවරය. විශේෂයෙන්ම ගරු සභාපතිතුමන අපේ රටේ දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා වූ ප්‍රාග්ධනයක් අපට නැහැ. ඒ වගේමයි මේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වෙන තාක්ෂණික ඥානය අපිට නැහැ. එනිසා ඕනෑම ආයෝජනයක් ඕනෑම ණයක් ප්‍රාග්ධනය සපයා ගැනීමේ අරමුණින් සහ
ඒ ශේත්‍රය පිළිබඳ තින තාක්ෂණක ඥානය සපයා ගැනීමේ අරමුණෙන් ආයෝජනය ගෙන්වා ගැනීමට අප එකඟතාවයක් තිබෙනවා. ඒ වගේම එම ආයෝජනය නිශ්චිත වශයෙන් රටේ නිෂ්පාදනයේ ඉහළ දැමීමක් සිදුවිය යුතු තිබෙනවා. ඒ වගේම මෙම ආයෝජනයත් එක්ක සම්බන්ධ වෙන අපේ රටේ සම්පත් ඒ සම්පත්වල පොදු ජනයාට තියෙන අයිතිය කිසිසේත්ම හානියකට භාජනය නොවි එම සම්පත්වලින් උපයන ධනය අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කළ යුතුව තිබෙනවා. ඒ වගේම එය පරිසර මිතුරු සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත්විය යුතු තිබෙනවා. එනම් ඕනෑම ආයෝජනයක් පිළිබඳව ඕනෑම ණය ගැනීමක් පිළිබඳ ව්‍යාපෘතියක් පිළිබඳ අපි සැලකිල්ලක් කරන්නේ ඒ මූලධර්ම මත පිහිටවා. නමුත් ගරු සභාපතිතුමනි, මෙම ව්‍යාපෘතිය බැලුවොත් පාරිසරික වශයෙන් හානිකර අපේ රටේ සම්පත් විශාල ප්‍රමාණයක් යොදවා ඒ සම්පත්වලින් උපයන ධනය අපේ ජනතාවගේ ජීවන තත්ත්වය කිසිසේත්ම ඉහළට ගෙනේ නොගන ගෙනියන්නේ නැති නව තාක්ෂණයක් කිසිසේත්ම නොකැඳවන ව්‍යාපෘතියක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය අපේ රටේ ඉදිරියට ගෙන නොයා යුතු ව්‍යාපෘතියක් කියලා මම කල්පනා කරනවා. ඒකට ගරු සභාපතිතුමනි, මා කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මේ ව්‍යාපෘතියේ ඉතිහාසය සමග. මේ ව්‍යාපෘතිය ඉතිහාසයටම ගියපුවාම අපි දන්නවා මේ ව්‍යාපෘතිය සඳහා පළවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ 2006 දෙසැම්බර් මාසයේ 6 වෙනි දින මිල්රෝයි ප්‍රනාන්දු වැවිලි කර්මාන්ත අමාත්‍යවරය. ඔහු මෙම ව්‍යාපෘතියේ පැහැදිලිවම මෙහි යෝජනාව සඳහන් කොට තිබෙනවා. ඌවවෙල්ලස්ස සීනි සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණ වීමේදී උක්වගාව හෙක්ටයාර් 25,000ක් දක්වා ව්‍යාප්ත වන අතර එමගින් දේශීය සීනි නිෂ්පාදනය සිට 15-20% ප්‍රමාණයක් අවශ්‍යතාවයක්, ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 80,000ක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. සීනි මෙට්‍රික් ටොන් 80,000ක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. අක්කර 65,000ක්. එතකොට ඒ වගේම මධ්‍යසාර ලීටර මිලියන 10ක්, ඒකට ආසන්න වශයෙන් ගත්තොත් මධ්‍යසාර ලීටර ලක්ෂයක්, මෙමෙ ලක්ෂ 100ක් නිෂ්පාදනය කිරීමේ අරමුණ මෙම ව්‍යාපෘතිය තිබෙනවා. මේක තමයි ගරු සභාපතිතුමනි 2006 මිල්රෝයි ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ලද ව්‍යාපෘති වාර්තාවේ අරමුණ. හරි පැහැදිලි, මෙට්‍රික් ටොන් 80,000ක්, ඒ සඳහා ඉඩම් අක්කර 65,000ක්, ඒ වගේම මධ්‍යසාර ලීටර මිලියන 10ක්, ඒ කියන්නේ මධ්‍යසාර ලීටර ලක්ෂයක්. මේ නිෂ්පාදනය කිරීමේ අරමුණෙන් තමයි මෙම ව්‍යාපෘතිය ගෙනෙනු ලැබුවේ. එතකොට මෙම ව්‍යාපෘතිය 2006 මිල්රෝයි ප්‍රනාන්දු අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දාන ඒ පත්‍රිකාව මාගාව තිබෙනවා. ඊළඟ 2009 9 වෙනි මාසයේ ධර්මදාස බණ්ඩ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා ඉඩම් වෙන් කිරීම පිළිබඳව. අවසානයේදී තමයි හිටපු ශ්‍රීනි කර්මාන්ත ඇමතුමා මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් දැම්මේ නැහැ. ඒ පිළිබඳ එක පැත්තකින් සතුටු වෙනවා. අද මොනවා කියයිද දන්නේ. කොහොම වුණත් ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා විසින් තමයි මෙම කැබිනට් පත්‍රිකාව 2017 ජනවාරි මාසේ 20 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබෙන්නේ. මාගාවේ කැබිනට් පත්‍රිකාව තිබෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව ගරු සභාපතිතුමනි බැලු කල මේක දැන් අර කලින් සඳහන්කට තිබුණු සීනි මෙට්‍රික් ටොන් 80,000 ඒ විදිහටම තිබෙනවා. මධ්‍යසාර කියන එක සඳහන් කරලා නැහැ. මොකද මධ්‍යසාර කිව්වොත් යම් විරෝධයක් මතුවීමේ හැකියාව තිබෙන නිසා. ඊට අමතරව මේකට හැබැයි සඳහන් කරලා තිබෙනවා සත්ව ආහාර, පොහොර, වක්‍ර රැකියා, ඍජු රැකියා, මොලෑසස් එන මත්ද්‍රව්‍ය තමයි, මත්පැන් තමයි. ඒ සඳහා යෝජනාව ඇතුළත් කරලා තිබෙනවා. එතකොට මෙය ගරු සභාපතිතුමනි මෙට්‍රික් ටොන් 80,000ක 2006 කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කළ ලද මෙට්‍රික් ටොන් 80,000ක් නිෂ්පාදනය කිරීමම තමයි මෙම ව්‍යාපෘතියේ තරමුණ. එහෙමනම් එදා මෙට්‍රික් ටොන් 80,000ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අක්කර 65,000ක් අවශ්‍ය වුණා නම් අදත් ඒ භූමි ප්‍රමාණය අවශ්‍යයි. නමුත් මා දැක්කා සමාගම් විසින් කරුණු ඉදිරිපත් කළා තිබෙනවා 60,000ක් නෙවෙයි, හෙක්ටයාර් 14,500යි කියලා. නමුත් ගරු සභාපතිතුමනි එදා කැබිනට් පත්‍රිකාවේ මෙට්‍රික් ටොන් 80,000ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අක්කර 65,000ක මේ උක්වගාව ව්‍යාප්ත කරන්න ඕන කියලා එදා යෝජනා කරා නම් අදත් ගරු සභාපති මේ ව්‍යාපෘති වාර්තාව තමයි දිගට ඇදමින් ඉන්නේ. සමාගම් මාරුණා. සමහර සමාගම් එනවා යනවා. එනවා යනවා සමාගම් මාරුණා. හැබැයි සමාගම් මාරුණාට මේ සීනි මෙට්‍රික් ටන් 80000ක් නිෂ්පාදනය කිරීම සඳහා එදා ඉදිරිපත් කරන ද අක්කර 65000ම එහෙනම් අද අවශ්‍ය වෙනවා. එහෙනම් එදා 65000ක් අවශ්‍ය වෙලා අද 80000 නිෂ්පාදනය කරන්න ඊට වඩා අඩු බිම් ප්‍රමාණයක් කියන කිසිසේත්ම හේතු සාධක නැහැ. ඒ නිසා මෙය ආසන වශයෙන් ගත්තොත් අක්කර 65000ක ව්‍යාපෘතිය. එහෙනම් ගරු සභාපතිතුමනි මේක අපේ රටේ ඉඩම් සම්පත පරිහරණය කිරීමේදී ලංකාවේ ඉඩම් වලින් අක්කර 65000ක් උක්වගාව සඳහා යොමු කරන ව්‍යාපෘතියක් මේක. අපේ පැලවත්ත, සෙවනගල, හිඟුරාණ, කන්තලේ කියන සියලුම සීනි සමාගම් වල භූමි ප්‍රමාණය එකතු කරත් අක්කර 40000කට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ගරු කතානායක ගරු සභාපතිතුමනි අක්කර 65000ක් කියලා කියන්නේ අපේ රටේ එක තැනක එක කර්මාන්ත ශාලාවකට අයිතිව වෙන් කරන ලබන විශාලම භූමි ප්‍රමාණය. එනිසා මේ පිළිබඳ ඒ පැත්තෙන් බැලුවත් අපි සැලකිල්ලක් කරන්න ඕනකම තිබෙනවා. මෙම භූමි ප්‍රමාණය ගරු සභාපතිතුමනි 2006 කැබිනට් පත්‍රිකාව ඉල්ලුවේ කොහොමද? ගොවි ජනතාවට වගා කිරීම සඳහා හෙක්ටයාර් 20000කුත්, කේන්ද්‍රීය වගාව සඳහා හෙක්ටයාර් 3000කුත්, කර්මාන්ත ශාලාව ඉදි කිරීම වෙනුවෙන් හෙක්ටයාර් 200කුත්. එතකොට ඔක්කොම හෙක්ටයාර් 23200ක්. ගොවි ජනතාවගේ උක්වගාව කිරීම සඳහා හෙක්ටයාර් 20000ක්, කර්මාන්ත ශාලාවේ කේන්ද්‍රීය වගාව සඳහා හෙක්ටයාර් 3000ක්, හෙක්ටයාර් 200ක් කර්මාන්ත ශාලාව ඉදි කිරීම වෙනුවෙන් මේක තමයි 2006 ඉදිරිපත් කළ යෝජනාව. හැබැයි දැන් තමුන්වහන්සේලාගේ කැබිනට් පත්‍රිකාවේ කියනවා කර්මාන්ත ශාලාව සඳහා ගනු ලබන්නේ හෙක්ටයාර් 149.3යි. හරි කමක් නැහැ. එතකොට හෙක්ටයාර් 200 149.3 දක්වා අඩු වී තිබෙනවා. දැන් අපි අහනවා මේකට කේන්ද්‍රීය වගාව සඳහා ඉඩම් ලබා දෙනවද? මේ කැබිනට් පත්‍රිකාවේ කිසි තැනක එම සමාගම සතු කේන්ද්‍රීය වගාව පිළිබඳ සඳහන් වී නැහැ. පළමු කැබිනට් පත්‍රිකාවේ හෙක්ටයාර් 3000ක් කේන්ද්‍රීය වගාව සඳහා වෙන් කරන්න යෝජනා කරලා තිබෙනවා. මේ කැබිනට් පත්‍රිකාවේ හෙක්ටයාර් 0.1 කේන්ද්‍රීය වගාව සඳහා. ඕනෑම සෙවනගල බැලුවත්, පළවත්ත බැලුවත්, හිඟුරාණ බැලුවත්, කන්තලේ බැලුවත් ඒ හැම උක්කර්මාන් ශාලාවකටම ඒ ශාලාව විසින් නඩත්තු කරන යම් භූමි ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා තමයි මේ සමාගම අක්කර හෙක්ටයාර් 3000ක් ඉල්ලුවේ. දැම්මම දැනගන්න කැමති කේන්ද්‍රීය වගාව සඳහා කොච්චර වෙන් කරලා තිබෙනවද? ඊළඟම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ කර්මාන්ත ශාලාව සඳහා වෙන් කරලා තිබෙන එනිසා කරු සභාපතිතුමනි මේක විශාලම ව්‍යාපෘතියක්. මේක විශාලම ව්‍යාපෘතියක් නම් අතිශය වැදගත් මෙම කර්මාන්ත ශාලාව ඉදිකරන භූමිය පමණක් නෙවෙයි අක්කර 60 වුන් කියන අක්කර 65000ක් නෙවෙයි කියලා. නමුත් 80000ක් නිෂ්පාදනය කරන්න 65000ක් අවශ්‍ය බව කලින් කියලා තිබෙනවා. එහෙනම් අක්කර 65000ක් කියලා කියන්නේ විශාල භූමියක්. එවැනි භූමියක ඒකීය වගාවක් වන උක්වගාව වගා කරන්න යෝජනා කරනවා නම් අපි දැනගන්න කැමති එවැනි එකක් යෝජනා කරනවා නම් මේ මුළු ව්‍යාපෘතිය පිළිබඳ පරිසරයකින් වාර්තාව සිදු කළ යුතු තිබෙනවා. මුළු ව්‍යාපෘතිය පිළිබඳව ෆැක්ටරි ඉදිකරන භූමිය විතරක් නෙමෙයි මේ ෆැක්ටරි ඉදිකරන භූමිය පමණක් නෙවෙයි 2006 ඉඳන් 2006 කැබිනට් පත්‍රිකාවේ 2009 කැබිනට් පත්‍රිකාවේ 2013 යෝජනාව එසියලම ගාව තිබෙනවා. මේ හැම යෝජනාවක 65000ක් අවශ්‍ය වෙන 80000ක් නිෂ්පාදනය කරන්න අද තමුන්වහන්සේලා කියන ඊට වඩා අඩුයි කියලා. අඩු වුණත් ඒක අක්කර 50000ක් මොනෝ අඩු වුණත් ඒක අක්කර 50000ක් මොනෝ දැන් අක්කර 50000ක් කියලා කියන ඔබ හිතලා බලන්න අපේ රටේ භූමියෙන් අක්කර 50000ක ඒකීය වගාවක් වන උක්වගා කිරීමට තෝරා ගන්නවා නම් කර්මාන්ත ශාලා භූමිය විතරක් නෙවෙයි මෙම මුළු භූමියම පරිසර ඇගීම් වාර්තාව සිදු කළ යුතුයි. ගරු සභාපතිතුමනි මෙම මුළු භූමියම පිළිබඳව මෙම මුළු ව්‍යාපෘතිය පිළිබඳව පරිසර ඇගීම් වාර්තාව සිදු කොට නැහැ. හැබැයි පරිසර ඇගීම් වාර්තාව සිදු කරා කර්මාන්ත ශාලා ඉදිකරන භූමිය පිළිබඳව ඒ පරිසර ඇගීම් වාර්තාව විශේෂයෙන්ම මෙම කර්මාන්ත භූමිය ඉදිකිරීම සඳහා එක වෙලාවකදී නිල්ගල කැලෙන් ඉඩම් ඉල්ලුවා. ඊළඟ ගල්ලෝයේ රක්ෂිතෙන් ඉඩම් ඉල්ලුවා. අපි ස්තුතිවන්ත වෙන ඒ වෙලාවේ හිටපු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් වන සංරක්ෂණ අධ්‍යක්ෂ නරවරයාටත් නිල්ගල කැලේ දෙන්න ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ගල්ලෝයේ රක්ෂිත ඉඩම් දෙන්නත් ප්‍රතික්ෂේප කරා. හැබැයි ඒ වගේම තුන්වෙනි ඉඩම හැටියට තමයි ඉල්ලුවේ මෙම ඉඩම. දැන් තමුන්වහන්සේලා යෝජනා කරන් තියෙන ඉඩම තමයි ඊළඟ. ඒ කියන්නේ ඇක්‍රියන් කුමර බිම් කොටස. මෙම ඇක්‍රියන් කුමර බිම් කොටසෙන් ඉස්සරලා ඉල්ලුවා හෙක්ටයාර් 300ක්. මේ හෙක්ටයාර් 300 පිළිබඳ පරිසර ඇගීම් වාර්තාවක් හැදුවා. ඒ පරිසරය ගේ මාර්තය මොකක් දවසනද කියන්නේ. මහබතුමාගේ අහනවා මෙම ප්‍රදේශ ගැන ඇක්‍රියන් කුඹුර බිම් කොටස මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීම නිර්දේශ නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. මේට හේතු වනුයේ මේ ජලපෝෂක ප්‍රදේශයක් නිසා මින් සෑහෙන ප්‍රමාණයක ස්වභාවික වනාවරණයක් ඇති නිසා. කවුද? සරත් පනාන්දු වන සංරක්ෂණ ජනරාල්වරයා. වන සංරක්ෂණ ජනරාල් සරත් පනාන්දු කියනවා මේ ඇක්‍රියන් කුඹුර හෙක්ටයාර් 300 ඉල්ලපු වෙලාවේදී මෙම ඉඩම කිසිසේත්ම නිදහස් නොකළ යුතුයි කියලා. ඔහු කියන්නේ මොකද්ද? ඇක්‍රියන් කුඹුර බිම් කොටස මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීම නිර්දේශ නොකරන බව කාරුණිකව දන්වා සිටිවි. මේට හේතු වනුයේ මේ ජලපෝෂක ප්‍රදේශික නිසාත් මින් සෑහෙන ප්‍රමාණයක් ස්වභාවික වනාවරණ ඇති නිසාත් කියලා. නමුත් දැන් හෙක්ටයාර් 300 හෙක්ටයාර් 149 දක්වා අඩු වීම නිසා මේ පරිසරක හානිය නැහැ කියන එක තමයි තමුන් වහන්සේලා යෝජනා කරන්න හදන්නේ. හැබැයි මම අහනවා හෙක්ටයාර් 149.3ක් මෙම ෆැක්ටරි ඉදිකිරීම සඳහා වෙන් කරන භූමියේ නව පරිසරයකින් වාර්තාවක් හදුවා නම් ඒ පරිසරයකින් වාර්තාව ඉදිරිපත් කරන්න. ඒ වගේම මම තමුන් වහන්සේලාට පෙන්වන්නම් මෙම පරිසර ඇගැයීම් වාර්තාවලට බලය ලැබුණේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපි දන්නවා මේ නිලධාරීන් බය කරලා සමහර ඒවාට අනුමැතිය ගත්තේ. මාගාව තිබෙනවා ගරු සභාපතිතුමනි, එස්සී පාලම කුඹුර දිසාවනන්දාරි බදුල්ල, එතුමා මොකද්ද වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවපු ලිපිය? ඌව වෙල්ලස සීනි කර්මාන්ත ව්‍යාපාර සඳහා ඉඩම් නිදහස් කර ගැනීම. ඒ නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් තිබුණා මා කියන පහුගිය රජේ. ඒ සාකච්ඡාවේදී නිලධාරීන් තර්ජනය කරා. ඔහු කියනවා මෙහෙම, එම තීරණය පිළිබඳ මා දැනුවත් නොසිටි බැවින් ඉහත රැස්වීමේදී මා විසින් ඉදිරිපත් කළ නිර්දේශයන් සම්බන්ධයෙන් අතුගරු ජනාධිපතිතුමාගේ සහ අනිකුත් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට මා ලක් වූ අතර රාජකාරිය අවංකව ඉටු කිරීමට යාම තුළින් එම තත්ත්වය ඇති වූ බව මා විශ්වාස කරන අතර එහිදී දැඩි අපහසුතාවයකට හා බලවත් සිත් වේදනාවකට මා පත්ව ඇති බව කාරුණිකව දන්වා සිටිමි. ගෙනම හිටපු ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරුත් රැස්වීමදී ඒ නිලධාරීන් තර්ජනය කළ තමයි මේ අවසරය ගත්තේ. තමුණාසල දැන් ඒක ඉදිරියට ගෙනියන්න දෙන්නේ. ඒක ඒ තර්ජනය කරලා ගත්ත එකඟතාවයෙන්ද තමුණාසල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය තියෙනවා කියලා කියන්නේ. නිලධාරීන් කියනකොට බය කරලා ජනාධිපතිතුමාගේ සහ අනිකුත් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ඔහු එපා කිව්වේ, මේකට එපා කිව්වයි කියලා. ඉහත ව්‍යාපෘති සඳහා යෝජිත ඉඩම් එම කාරණය සඳහා සුදුසු බැවින් ඒ නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තීරණය කළා තියෙනවා කියනවා. තවද එහිදී උපදේශ පරිදි අදාළ ව්‍යාපෘති යෝජනා ඇතුළු අනෙකුත් නිලධාරීන් සහභාගීත්ව රැස්වීමක් පැවැත්වලා තිබෙනවා. ශේෂ්ත්‍ර පරිස්සම සිදු කරාට මෙම ඉඩම සුදුසු නැති බව ඔහු කිව්වා කියනවා. එහෙනම් දැන් මේ පහුගිය ආණ්ඩුව ජනාධිපතිවරයා ඇමතිවරුනුත් ඉහළ නිලධාරීන් බල කරලා ගත්ත අවසරය තමුණාසල අවසරයක් තියෙනවා කියලා කියන්නේ කියලා අපි දැනගන්න කැමති. ඒ නිසා මේ ව්‍යාපෘතිර කරු සභාපතිතුමනි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය නැහැ මෙතන ෆැක්ටරි ඉදිකිරීම වෙනුවෙන්. ඇක්‍රියන් කුඹුර 149. ඒ වගේම කරු කතා නිකුතුමනි අනෙක් ඉඩම් මොනවද? දැන් මම තමුණාසලගේ දැනගන්න කැමති අනෙක් ඉඩම් මොනවද මේ සඳහා වෙන්කරු ලබන? දැන් විශේෂයෙන්ම මේ සඳහා වෙන්කරු ලබන අනිත් ඉඩම් මොනවද? අනිත් ඉඩම් හොයාගන්න කොහොමද? දැන් මා දැක්ක ඉතා පැහැදිලිව පෙන්නුම් කරනවා මේ ඉඩම් ගොවීන් සඳහා බෙදන්න කියලා. නෑ, මේ ගොවීන් සඳහා බෙදන්නේ නෑ. මෙන්න බලන්න. දැනට මහවැලි ඉඩම් මේ තියෙන කැබිනට් පත්‍රිකාව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනවාරි මාසයේ 20 වෙනිදා කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරපු. දැනට මහවැලි ඉඩම් මනවසරෙන් අත්පත් කරගෙන හේන් ගොවිතැන යෙදෙන 7500ක් පමණ වූ ගොවීන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ගොවීන් හා ඒ අතර ගිවිසුමක් අත්සන් කරනවා. අත්සන් කර උක්වගාව සඳහා පමණක් තම ඉඩම් යොදා ගැනීමේ පදනම මත සෑම ගොවියෙකුටම හෙක්ටයාර් 2 බැගින් දෙනවා. හැම ගොවියෙකුටම හෙක්ටයාර් 2ක් අක්කර 5ක් දෙනවා. හැබැයි ගිවිසුමක් අත්සන් කරනවා වගා කරන්න පුළුවන් උක් විතරයි කියලා. මම අහනවා මෙතන ඉන්න ගොවි ජනතාව. ඒ ගොවි ජනතාව තමන් තීරණය කරන වගාවක් කිරීමේ අයිතිය තියෙනවා. හැබැයි අද මොකද කරලා තිබෙන්නේ? තමන් වගා කරමින් ඉන්න ඉඩම් කොම්පැනියට දෙනවා. ආයෝගලු කියන කොම්පැනියට දෙන හෙක්ටයාර් 149 කියලා. හැබැයි මේ ඉඩම් මොනවද? මේ ඌව වෙල්ලස්සේ අතීත මිතුන් මිත්තන්ගෙන් පැවතෙන ඒ පොළවේ ඉපදුණු ඒ පොළවේ පස් වෙන ඒට තමන්ගේ ජීවිත සාරය පරිත්‍යාග කරලා තියෙන මිනිස්සුන්ගේ ඉඩම් මේවා. ඒ ඉඩම් තමුණාසල මොකද කරන්නේ? අක්කර දෙකක් දෙනවා ගොවියට කියනවා. හැබැයි ගොවියට කොන්දේසියක් දාන මොකද්ද? උක්වගාව හැරවෙන හෙක්ටයාර් 2ක් දෙනවා ගොවියට. උක්වගාව හැරවෙන වගාවක් කරන්න බෑ. අවුරුදු 5කට පස්සේ සමාලෝචනය කරනවා. උක්වගාව කරේ නැත්තම් අයින් කරනවා. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? ගොවින් ස්වාධීනව තමන්ගේ වගාව තීරණය කරමින් තමන්ගේ ආර්ථිකය පවත්වාගෙන ආවා. හැබැයි අද මොකද කරන්න හදන්නේ මේ? මේ ගොවින් බලහත්කාරයෙන් කම්පැනි වල සමාගම් වල සේවකයන් කම්කරුවන් බවට පත් කරන්න හදන්නේ මේ. ගොවියා නෙවෙයි එතන සිට. එතන සිට කම්පැනි එක කම්කරුවා. ඒ නිසා මේ ගොවි ජනතාව තමන්ගේ ගොවි වෘත්තියේ සිට කම්පැනි එක ශ්‍රමය විකුණන කම්කරුවෙක් බවට පත් කරන යෝජනාවක් මේක. ඊට පස්සේ මොකද කියන්නේ? තව කියනවා ලංකා මහවැලි අධිකාරිය භාවිතා කරන ඉඩම බැහැර කිරීමේ ක්‍රමවේදය භාවිතා කරමින් වාණිජ බද්ද. දැන් මොකද කියන්නේ? මේ ගොවි ජනතාවට දෙන ඉඩම් නැවත වාණිජ බද්දකටත් යටත් කරනවා. වාණිජ බද්දකට යටත් කරනවා විතරක් නෙවෙයි, මේ ගොවි ජනතාව ඉඩම් වලින් උක් වගා කරලා උක් අස්වන්න අරගෙන ෆැක්ටරියට විකහම ඒ ෆැක්ටරිය උක් ෆැක්ටරියට විකුණනම් ලැබෙන ආදායම ඔහුට රුපියල් ලක්ෂයක් ලැබුණොත් 100%ක් තියාගන්නවා ෆැක්ටරිය මහවැලි අධිකාරියට දෙන්න. එකන ගොවියන්ගේ ආදායමින් 100%ක් එකක බද්දක් ගන්නවා. ඒ වගේම ගොවියන්ට වාණිජ බද්දක් අය කරනවා. ඒ වගේම ගොවියන්ට උක් කර වෙන මොකුත් වගා කරන්න දෙන්නෙත් නැහැ. එහෙනම් මේ කම්පැනි ඉඩ නෙවෙයිද? උක් වලට බඳිනවා ගොවි ජනතාව. ඒ නිසා කරු සභාපතිතුමනි, මේ ඉඩම් හොයාගන්නෙත් මේ ගොවි ජනතාවට අයිතිව තිබුණු ඉඩම් තමයි. මේ ගිවිසුමක් ගහනවා, වාණිජ බද්දක් අය කරනවා, ආදායමෙන් 100%ක් ගන්නවා. දැන් මම ඊළඟ දැනගන්න කැමතියි මේ ව්‍යාපෘතිය පිළිබඳව කරු කතා නම් මම කලිනුත් මතු කරා. 1980 අංක 47 දන්න පාරිසරික පනත 90 EIA එකක් කර යුතුව තිබෙනවා මේ භූමි ප්‍රමාණයට. හැබැයි මේ සමස්ත වගාවට පරිසර ඇගීම් වාර්තාවක් සිදු කරලා නැහැ. මේ සිදු කරලා තිබෙන්නේ ඒත් බලහත්කාරයෙන්, මම කලින් පෙන්නුවා, බලහත්කාරයෙන් අනුමැති අරගෙන තිබෙනවා ෆැක්ටරි ඉදිකරන භූමියට පමණක්. මේ සමස්ත ව්‍යාපෘතියම පරිසර ඇගීම් වාර්තාවක් කරන්න ඕන. පරිසර ඇගීම් වාර්තාවක් නෙමෙයි කරු කතා නේද සභාපතිතුමනි, මේකට පුරාවිද්‍යා පිළිබඳ ඇගීම් වාර්තාවක් කරන්න ඕන. මා දන්නවා ඔබතුමාට මා පෙන්නුම් කරන්නම්. විශේෂයෙන්ම පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන හතක් මෙම ස්ථානවල තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ ස්ථාන පොඩි පට්ටම් කරමින් තමයි මේ ව්‍යාපෘති දියත් වෙන්නේ. ඒතර අපේ රටේ ඉඩම් සම්පත විනාශ කරනවා, පරිසර පද්ධති විනාශ කරනවා, පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන විනාශ කරමින් තිබෙනවා. කම්පැනිය දාලා තියෙන පත්‍රවල දැන්නීම්, ඇමතිවරු මන්ත්‍රීවරු උත්තර දෙන්න ඕන එකට කම්පැනි සල්ලි වලට පත්‍රවල දැන්නින් දානවා. මන්ත්‍රීවරේ ප්‍රකාශ කරපුවාම උත්තර දෙන්න ඕන ආණ්ඩුව. හැබැයි ආණ්ඩු උත්තර දෙනවා වෙනුවට කම්පැනි අද සල්ලි වලට උත්තර දෙන්න ඇවිල්ලා තියෙන එකෙන් තේරුම් ගන්න පුළුවන් සල්ලි මොන මොන අතර මේ කම්පැනි විසිකරන්න සූදානම්ද මේ විනාශකාරී ව්‍යාපෘතිය වෙනුවෙන් කියන බව. ඊළඟ මා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මෙය නිල්ගල රක්ෂිතයත් මාදුරුව රක්ෂිතයත් අතර තමයි මේ පටිය තිබෙන්නේ, මේ ඉඩම් ප්‍රමාණය තිබෙන්නේ. ගරු සභාපතිතුමනි, නිල්ගල රක්ෂිතය කියලා කියන්නේ අපේ රටේ වටිනාම ඖෂධ වනාන්තරය. අපේ රටේ මාදුරුවය රක්ෂිතය කියලා කියන්නේ විශාල ජලපෝෂක ප්‍රදේශයක්. මේ මැදින් තමයි මේ උක්වගා කිරීමේ භූමිය වෙන් කරන්න හදන්නේ. මේ ජාතික වන පද්ධතිය දෙකට බිඳිනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් කොටගම මහත්තයා කටයුතු කරමින් හිටපු කාලේ එතුමා යෝජනා කරා මෙතනින් අලිමංකඩක් හදන්න ඕන කියලා. මේ වනාන්තර දෙක යා කිරීමේ අලිමංකඩක් හැදීමෙන් පමණයි මේ වල්යල යනතොට මෙතන මුහුණ දෙන්න පුළුවන් කියලා. හැබැයි අලිමංකඩක් හදනවා වෙනුවට අද මුළු උක් යායක්ම මේ ප්‍රදේශය හදනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙම වැදගත් රක්ෂිත පද්ධතිය බෙදා වෙන් කරනවා. ඊළඟ මෙම් ප්‍රදේශය තමයි තියෙන ලංකාවේ තිබෙන විශාලතම කටුණු ප්‍රජාව. ඒ තමයි හඳුනාගෙන තිබෙන ලංකාවේ තියෙන විශාලතම කටුණු ප්‍රජාව. ඒක විනාශයටපත් වෙනවා. ඒ වගේම අනෙකුත් කර්මාශාල වල ජලය ලබා ගැනීම ක්‍රමවේදයක් තිබුණා කරු සභාපතිතුමනි. උඩවලවෙන් තමයි සෙවනගලට වතුර දෙන්නේ. කන්තලේ ඉඩම් වලට කන්තලේ ජලාශයෙන් වතුර දෙනවා. හිඟුරාණයට සේනානායක සමුද්‍රයෙන් වතුර දෙනවා. පළවත්තර විතරයි වතුර ප්‍රශ්නයක් ඇවිල්ලා තිබෙන්නේ. ගරු සභාපතිනේ පළවත්තේ අද අස්වැන්න අඩු වී තිබෙන්නේ ජලය නොමැති වීම හේතු කොටගෙන. ඒ නිසා පළවත්තේ අද හෙක්ටයාරයකට ලැබෙන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් 60ක් විතර. ඇයි වතුර දෙන්න විදියක් නැහැ. මේකට වතුර කොහෙන්ද? අපි තමුන්වාසලක දැනගන්න කැමති මේ ව්‍යාපෘතිය හදන වතුර කොහෙන්ද? ෆැක්ටරියට විතරක්. ෆැක්ටරිය වාර්තානුව කියනවා දවසකට ජල ලීටර 2830,000 ඕන. මිලියන 28ක් මේ 2830,000 ඕන දවසකට වතුර. ආ මම කියන්නම්. ඔබතුමා මම කියන්නම්. දැන් මේ පත්තරේ දාපු දැන්වීම බලන්නකො. මේ සමාගමම කියනවා දවසකට ආරම්භක දවසට 128,000 ඕන ලීටර. මම වැඩිපුර වැඩ කිව්වනම් කිව්වේ 30,000. හරිද? මම වැඩිපුර කිව්වනම් කිව්වේ ඒ 30,000 මම කියන්නේ මම මේ කම්පැනි උපයෝග කර ඔව් කියන්නේ.
කියලා.
හරි.
එතකොට වෙන්නේ මේ වතුරම රීසයිකල් කරනවා. ආයෙ 120%ක්වත් වතුර ඕනේ නැහැ.
පොඩකින් පොඩකින්.
10%යි වතුර අවශ්‍ය නැමේ ඔක්කොම රීසයිකල් වෙනවා.
ඔන්න මම කියන්න. පොඩකින්න. පළවෙනි කර්මාන්ත ශාලාව දුවන ආරම්භ කරපුවම පළවෙනි දවසට ඕනා 28,30,000. එතෙන් සිට ඕනා හරිද? එතෙන් සිට හැම දිනම 28,30,000 අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ආරම්භයට 28,30,000ක් ඕනා. එතෙන් සිට ආසන්න වශයෙන් අර අරකෙන්සියට 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ඕන. මේක තමයි පත් කම්පැනි එකනේ මම කම්පැනි කෙනෙක් පිළිගන්නේ නේ. ඊටත් වඩා වැඩි හානි. ලීටර 28,30,000ක් ඕන පළවෙනි දවසට. ඊට පස්සේ ඕන නැවත දිනපතා මේක දුවන්න. මේ වතුර කොහෙන්ද ගන්නෙ? මාදුරාවෙන්. මාදුරාවේ ගරු සභාපතිතුමනේ මේ ගොවි මහතුරු දන්නවා. මාදුරාවේ ජූලි අගෝස්තු වෙනකොට හිඳෙනවා. අදත් ඒ පළාත්වල ජනතාව මාදුරාවේ හරවලා ඒක ඇතුලේ ගිහිලා තමයි ලිඳක් කාරලා වතුරට ගන්නෙ. කොහෙන්ද මාදුරාවේ? එහෙනම් නලලේ ගහන්න ඕන. මෙතන අනිවාර්යම භූගත ජලය ගන්න ඕන. දැන් කම්පැනි කියන සාධකය මොකද්ද? මේ කියන එක තමයි. මේ කම්පැනි හඬනේ. වතුරට ගන්නවා. වතුරට එළියට දානවා. හැබැයි ගරු සභාපතිතුමනි භූගත ජලය අරගෙන භූගත ජලය අරගෙන මතු පිටර 28 ඒක භූගත ජලය වෙන්නේ නේ. භූගත ජලය අරගෙන ඔව්
80,000ක් පටන් ගන්න ඕනේ. ඇත්ත. ඒකට වැව් හරි ගස්සන්න ඕනේ. පැල්වත්ටි කරන්නේ එහෙමයි.
28,00,000.
නේ බොරු. ඔක වැරදි. සම්පූර්ණයෙන් අසත්‍යයි. මම කරපු මිනිස්සයා ඔක හිටපු කෙනා විශ්වාස කරන ඔක සම්පූර්ණ අසත්‍යයි.
මම කියන්නම්
සම්පූර්ණ සත් ඇනිටක කුට්
පොඩකින් හරි ඔත්තර මම කියන්නම් දැන් ඔබතුමා ඔක කිව්වා එතකොට මේ මා කියනවා 28,30,000ක් අවශ්‍ය ආරම්භක දිනේට බුරු කියන්න එපා මේ කම්පැනිය මේක බලන්න කම්පැනි තියෙනවා හරිද හොලා දෙන්නේ කම්පැනි නාන සමන්ත වතුර මිත්‍ර උන කොච්චරද කියලා මං හොලා දෙන්න හරියට කම්පැනිය පත්‍ර දැන්වීම මම ඔබතුමාට පෙන්නන්න හැබැයි ඔබතුමා එතකොට එහෙමනම් ඔබතුමා කියන්නේ මේ ජල ප්‍රමාණය ඊට වඩා වැඩි නම් නතර කරනවද මේක? නෑ මට කියන්න. දැන් ඔබතුමා කියන ජල ප්‍රමාණය මම කියනවා 28,30,000 කියලා. හැබැයි එතුමා කියනවා 280,000 කියලා. ජල ප්‍රමාණය මීට එතුමා කියන එක මම කියන එක හරිනම් ඔබතුමා ව්‍යාපෘති නතර කරනවද?
නෑ මම නතර කරන්නේ මේ කම්පැනිය මගේ නෙමෙයි.
බොරු කියන්නේපා. බොරු කියන්නේ
මම දමනාසෙන් ප්‍රශ්නයක් අහනවා.
ගරු සභාපතිතුමා කියන්නේ මම.
ඔබතුමා
හරිද? මම පෙන්නන්නම්. මිලියන 2.8ක්. ලක්ෂ 280,000ක් නෙමෙයි. මිලියන 2.8ක්. මිලියන 2.8ක් කියන්නේ ලක්ෂ 28ක්. ජලය හරි ඔබතුමාගේ කතාව මම අහන්නම් කියන වෙලාවේ හරි මම ඔබතුමාගේ පරණ කතාවක් කියන්න ඔබතුමාගේ පරණ කතාවක් කියන මං ගාව හරි ඒකත් මං කියන්න හරි මම හරි මහා ජනතාවට ඉඩම් මහා ජනතාවට ගරු සභාපතිතුමනි මහා ජනතාවට ඉඩම දෙනවා හැබැයි උක් වලට වඩා වැඩි වගා කරන්න බෑ උක් ටික ඒගොල්ලෝ ගන්නවා උක් වගා කරේ නැත්නම් ගොවියන් ඉඩම ආපහු ගන්නවා හරිද වාණිජ බද්දකෝද මොන ගොවියද මාරු ගොවියන්ගේ ඉඩම් මේවා ඒවා ගොවියන්ගේ ඉඩම් මතක තබා ගන්න හරිද ඒ විතරක් නෙවෙයි හරි මම කියන්නම් තමුන්නාංශයට මම කියන්නද දැන් මම මේ එතුමා පණින නිසා හරිද එතුමට උත්තරේ දීලා මින්න මේ කෙන ගරු ලක්ෂ්මන් සෙනවිරත්න 1988 දී සුද්ධෝ වෙල්ලස්සට පොටකින්න දැන් ඔබතුමා වෙනින් මම ඔබතුමායි කතාව කියන්නම් ඌව වෙල්ලස්සට තවත් විනාශයක් කරන්න යනවා මගේ මිත්‍ර ධර්මදාස බණ්ඩ අමාත්‍යතුමා කරුණ කාරණා රාශියක් ඉදිරිපත් කළා නමුත් එතුමා ඉදිරිපත් කළ කිසිම කරුණකින් සඳහන් වුණේ නැහැ මේ කම්පැනිය මොකද්ද මේක කොහෙද තියෙන්නේ මේ රිදී මාලියක්ද කියන ප්‍රදේශය උක් වගා කළා ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවට රජයෙන් රුපියල් 500 ගණනේ ණයක් දුන්නා මේ හේතුව නිසාම රිදී මාලියක්ද කුසි සේවා මධ්‍යස්ථානයේ ලංකා බැංකු ශාඛාවකුත් පිටෙව්වා ඒ කාලේ රුපියල් 500ක් කියන්නේ විශාල මුදලක් ඒ මහතුරුන්ට රුපියල් 500 ගන්න දීලා ඒ ප්‍රදේශයේ විශාල වශයෙන් උක් වගා කළා. අන්තිමේදී මොකද වුනේ? ඒ ප්‍රදේශයේ උක් වගාව සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා නැති වෙලා ගියා. මිනිස්සු අදත් අනාතයි. කවුද මේ? ලක්ෂ්මන් සෙනවිරත්න. මේ ලක්ෂ්මන් සෙනවිරත්න. මේ රිදිමාලේ මේ උක් වගාව අසාර්ථක වුණා. ණය වුණා, විනාශ වුණා. ලක්ෂ්මන් සෙනවිරත්න ගරු සභාපතිතුමනි අපිට තේරෙන්නේ මොකක්ද දන්නවද? විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ඇමතිකමක් ලැබුණාම මන්ත්‍රීවරයා ඇමති වුණාම ගරු කථානායකතුමනි කටකොයි පැත්තද හැරෙන්නේ කියලා පෙන්වන්න කරන්න පුළුවන් නේද? මිනිසා එතුමම තමයි මේ කිව්වේ. මතක තබා ගන්න. අපි කියපුවා නෙවෙයි හොඳේ. එතුමම කියන විනාශයක් වුණා. හරි උක් වගාව හරියන්නේ නැහැ. එහෙමයි කිව්වේ. ආ ඔව්. ඔව් එතුමා ගොඩක් දේවල් කියලා දෙනවා. මගේ බල්ලත් යන්නේ නැහැ කිව්වා. අන්තිමට බල්ලා ගෙදර මෙතුමා ගියා. මම කියන්නේ නැහැ ඕවා. පොඩ්ඩක් ඉන්න වාඩි වෙන්න. වාඩි වෙන මම කියන්නම්. ආ ඕන්න අහන්න. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.
පස්සේ තමයි අඩු වෙන්නේ.
පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. වාඩි වෙන වාඩි වෙන. වාඩි වෙන මං කියන්නේ. ඔබතුමා දැන් කියලා මෙන්න සමාගම. ඔන්න බලන්න ඔබතුමා අහගන්න සමාගම දීපු උත්තරේ මේ පත්‍රේ දිවෙන පත්‍රය ඇඟිල්ල බලන්න කියවන්න හොදි. නවීන සීනි කර්මාන්තශාලාවක් දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් 90%ක් නැවත ප්‍රතිචක්‍රීයණය කරයි. එම නිසා දිනකට අලුතින් අවශ්‍ය වන්නේ 10%ක් පමණි. උදාහරණයක් වශයෙන් යෝජිත බිබිල සීනි සමාගමේ උක් මෙට්‍රික් ටන් 40,000ක් දිනකට අඹරණ කර්මාන්තශාලාව පටන් ගන්නා පළමු දිනෙදී අවශ්‍ය වන ජල ප්‍රමාණය ලීටර මිලියන දශම මිලියන 2.8 මීටර ලක්ෂ 20 ලීටර ලක්ෂ 28. ඉතින් මේක දන්නෙත් නෑනේ. අඩුම තරමේ කම්පැනි හරියට පාඩම් කරලා දීලානේ. කම්පැනි හරියට පාඩම් කරලා දුන්නා නම් කියයි හරියට. දැන් මේ මම නෙමෙයි කම්පැනි කියනවා දවසකට ලක්ෂ 28ක් ඕන කියලා ලීටර. දැන් ඉස්සෙල්ලා මෙතන බැරියන් දුන්නා. නෑ 280,000යි. 280,000යි. මේ මොනවද කියන්නේ? තවත් කතාව තවත් මෙයාගේ පිළිතුරු පිළිගන්න ඕනද? තවත් මෙයා කියන ඒවා පිළිගන්න ඕනද? තවත් පිළිගන්න ඕනද? මම කිව්වා ගරු සභාපතිතුමනි මෙයාට මම ලක්ෂ 28 ඔප්පු කරොත් එයා කියනවා 280,000යි කියලා. ලක්ෂ 28 ඔප්පු කරොත් ව්‍යාපෘතිය නතර කරනවද කියලා ඇහුවා. මම ඔප්පු කරනවා මේකට දිනකට ලීටර ලක්ෂ 28ක්
කරනවා.
දැන් ඔප්පු කර නතර කරනවද ඒක?
වර්ෂ පයින්ඩ පොඩ.
දැන් නතර කරනවද?
ඔන්ටබල්ල අජිත් මානපරම
මේ නොමග ඇවිමක් කරන්නේ මේ ප්‍රදේශයේ වර්ෂාපතනය මිලිලීටර 1200ත් 1500ත් අතරයි.
පත්තරේ ඉන්න කම්පැනි
දාලා. දැන් නෝ පොයින්ට් පොඩ.
හරි.
ෂෙයාස් තිනවා කියන්නේ.
හරි 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 හරි. හරි 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 ඉන්න 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 ගරු සභාපතිතුමනි දැන් මෙතන මේ විවාදේ බලන් හිටපු හැම දිනාටම තේරුණා මම කිව්වා දිනකට ආරම්භක දිනේ මිල ලීටර ලක්ෂ 28ක් ඕන කියලා හැබැයි එතුමා කිව්වා ඒක අවශ්‍ය නැහැ කියලා හැබැයි දිනමින පත්‍රයේ දිවයින පත්‍රයේ දැන්වීම ගැනලා බලන කම්පැනියෙන් කියනවා ලක්ෂ 28ක් ඕන ලීටර මතක තියාගන්න ආ ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි මෙම ප්‍රදේශයේ ඊළඟ ප්‍රශ්නේ තමයි විශාල පාරිසරික වශයෙන් වැදගත් ස්ථානයක් මෙම් ප්‍රදේශෙ පිහිටලා තිබෙනවා. එනිසා මුළු පාරිසරික පද්ධතියම විනාශයකට භාජනය කරනවා මෙම ක්‍රියාවලිය හේතු කොටගෙන. ඊළඟරු සභාපතිතුමනි මා අවධානය යොමු කරන්න කැමති අලි ප්‍රශ්නේ පිළිබඳව. අපි දන්නවා සරත් කොටකම වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයා යෝජනා කරන නිල් රක්ෂිතය හා මේ නිල්ගලව රක්ෂිතය හා මාදුරුව රක්ෂිතය එක්කොට මේක ගොඩනගන්න. හැබැයි මොකද්ද වුනේ? මේක ගොඩනැගුවේ නැහැ. හැබැයි අද මේ උක්වගාවන් සේපලත් වලට මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ මම කියනවා වල්ලලි දැන් මෙතුමා කියන එක ඝාතනයක්වත් සිද්ධු නැහැ කියලා මේ පත්තරේ කම්පැනි දැන්වීමක් දාලා කියලා මේගොල්ලොත් කිය කම්පැනි හඬ මේ මාගාව තියෙන ඌව කලාපයේ කරු සභාපතිතුමනි 2013 වල්ලලි පහර දීමෙන් දෙන්නේ මිය ගිහින් තිබෙනවා අලි 21 දෙනෙක් මිය ගිහින් තිබෙනවා 2014 මිනිසුන් 4 දෙනෙක් මිය ගිහින් තිබෙනවා අලි 16 දෙනෙක් මිය ගිහින් තිබෙනවා 2015 මිනිසුන් 2 දෙනෙක් මිය ගිහින් තිබෙනවා අලි 6 දෙනෙක් අලි 9 දෙනෙක් මෙහි ගියන් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මාගාව තිබෙනවා ගරු සභාපතිතුමනි අලි මිනිස් ගැටුමට අදාළව 2010 2015 දක්වා තොරතුරු මොනරාගල වැල්ලවාය මේ පැල්වත්ත සීනි සමගම හේතු කොටගෙන ඇති වී තිබෙන විනාශය මම ඔබතුමාට පෙන්වන්න කරන්නම්. අලි මරණ සංඛ්‍යාව 7යි 2010 මිනිස් මරණ 3යි ශාරීරික හානි 2යි 2011 අලි මරණ 6යි මිනිස් මරණ 2යි ශාරීරික හානි 2යි දේපළ හානි 51යි 2012 මිනිස් අලිහානි අලි අලි මරණ 6 දෙනෙක් මිනිස් මරණ 1 කෙනෙක් ශාරීරික හානි සිද්ධ වුණා 4 දෙනෙකුට දේපළ විනාශ වුණා 55ක් 2013 දී අලි මරණ දෙන්නෙක් දේපළ විනාශ වුණා 115 දෙනෙක්ගේ 2014 අලි මරණ 6 දෙනෙක් මිනිස් මරණ 1 කෙනෙක් ශාරීරික දුබලතා ඇතුණා 3 දෙනෙක් දේපළ හානි සිද්ධ වුණා 116කට 2015 මිනිස් මරණ 3 දෙනෙක් අලි මරණ 3 දෙනෙක් ශාරීරික හානි සිද්ධ වුණා 5 දෙනෙක්ගේ දේපල හානි සිද්ධ වුණා 92ක් කල්පනා කරලා බලන්න වන්දි ගෙවීමට විතරක් ගරු කතානායකතුමනි ඒ වසර ලක්ෂ 200කට වඩා ගියා මේ වනාන්තර එලි කරලා අලි අලින්ගේ කැලෑවලට ජනතාව ආක්‍රමණය කරලා මේ කරලා ත විනාශයේ ප්‍රතිඵල මිනිස්සු මැරෙනවා අලි මැරෙනවා ගෙවල් විනාශ කරනවා මේ කම්පැනියගේ ගෙවල් මෙහි නැහැ මේක වරදාන ලබන ගෙවල් මේක නැහැ කම්පැනි සල්ලි විසිකරපුවාම සල්ලි ගන්න අයගේ දේපල මෙහි නැහැ මේ තියෙන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත මේ නැතුනේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත නැතුනේ සාමාන්‍ය මිනිසුන්ගේ දේපල මැරුණේ අපේ රටේ අලි සම්පත බමුණාසලා එවැනි විනාශකාරී ව්‍යාපෘතියක් තමයි මේක කැඳවලා තිබින්නේ ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි මා ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරනවා උක් වගාව ආර්ථික වශයෙන් ආර්ථික වශයෙන් ආර්ථික වශයෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් ව්‍යාපෘතියක්ද මා පෙන්නුම් කරන ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි සරත් කොටගම් මහත්මයා ඉතාමත් වැදගත් සමීක්ෂණයක් කරා ඉදිරිපත් කළ වාර්තාවක් ලෝකේ වැඩිම උක්වගාව තියෙන බ්‍රසීලයේ බ්‍රසීලයේ ගත්තොත් ලෝකේ වැඩිම උක්වලට ඇති රට බ්‍රසීලයේ බ්‍රසීලයේ අඩුම ජීවන තත්ත්වයක් හා උක්වගා කරන දිස්ත්‍රික් අතර සම්බන්ධයක් තිබෙනවා බ්‍රසීලයේ ජනතාවගේ අඩුම ජීවන තත්ත්වයක් කුසලන්නේ උක්වගා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ ඍජු සම්බන්ධයක් ඇත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP එක යොදාගෙන මානව සංවර්ධන දර්ශකයන් අනුව පරන්බුකෝ කියන දිස්ත්‍රික්කේ එම අගේ 0.4438 සීනි ඇති අලගවුස් කියන කොටසේ එය 0.3588 සාමාන්‍යයෙන් ගත්තොත් 0.5ට වඩා අඩුයි කියන්නේ අසාධ්‍ය තත්ත්ව ප්‍රදේශය. ඒ නිසා මේ බ්‍රසීලයේ මේ කලාප දෙක බැලුවොත් ගරු සභාපතිතුමනි මේ වෙනම රටවල් සැලකුවොත් මෙම ප්‍රදේශ වෙනම රටවල්සේ සලකන්නේ නම් ලෝකයේ දුප්පත්ම රටවල් 24ට පනම්බුකෝ කියන ජනපදය ඇතුළත් වෙනවා. ඇයි ප්‍රධාන වගාව උක්වගාව. ඒ වගේම තමයි ලෝක එක වෙනම රටක් හෙට සැලකුවොත් ලෝකයේ දුප්පත්ම රටවල් 14ට අලගවුස් කියන රට කලාපෙපත් වෙනවා. එනිසා ගරු කතානායකතුමනි ජනතාවගේ ජීවන තත්ත්වයේ කිසිසේත්ම උසස් කිරීමට භාජනය කරලා නැහැ මෙම උක්වගාව. කොහෙදවත් භාජනය කරේ. මා පෙන්නුම් කරන්නම් ගරු සභාපතිතුමනි මා පෙන්නුම් කරන්නම් ඔබතුමාට විශේෂයෙන්ම මෙම උක්වගාවේ ආදායම කොහොමද එන්න පුළුවන්කම තිබෙන්නේ. එදා කිව්වා මෙම සමාගම ආයෝජනය කරනවා මිලියන 175ක් කියලා. අද ඩොලර් මිලියන 152ක් කියලා කියනවා. හැබැයි මේ ආයෝජනයේ අනුව ගරු සභාපතිතුමනි අපි දන්න ඕනෑම සාමාන්‍ය උපපරේෂණ ආයතන කියනවා මෙම ප්‍රදේශයෙන් හෙක්ටයාර් එකට අස්වැන්න මෙට්‍රික් ටොන් 65ක් ගන්න පුළුවන් කියලා. හෙක්ටයාර් දෙකටම අස්වැන්න එන්නේ මෙට්‍රික් ටොන් 130යි. මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5000 ගන්න වික්කොත් අද තියෙන වටිනාකම අනුව ආසන්න වශයෙන් ගත්තොත් එක 5000ම වැඩි කරලා හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා මිනිස්සු තුනහමාරක් අවශ්‍යයි කියලා කියනවා. එහෙනම් හෙක්ටයාර් දෙකක් වගා කිරීම වෙනුවෙන් මිනිස්සු 7 දෙනෙක් අවශ්‍යයි. එහෙනම් හෙක්ටයාර් දෙකක් වගා වෙනුවෙන් මිනිස් 7 දෙනෙක් අවශ්‍යතාවය තිබෙනවා. එතකොට ගරු සභාපතිතුමනි මෙට්‍රික් ටොන් 65 130ම වැඩි මෙට්‍රික් ටොන් 130 5000ම වැඩි කරලා 7ෙන් බෙදපුවාම 92857යි. ඒ කියන්නේ එක්කෙනෙකුගේ වාර්ෂික ආදායම 92857යි. දෛනික ආදායම ගත්තොත් රුපියල් 254යි. මේ සියල්ල වික්කත් සියල්ලම ආදායම සැලකුවත් ගරු සභාපතිතුමනි හම් වෙන්නේ රුපියල් 254යි. අද ගිහිලා බලන්න තමුන්වන්සල පැල්වත්තේ වික්කට පස්සේ මා ගාව තිබෙනවා ගරු සභාපතිනි පඩිනඩි ලේඛනය. දැන් තමුන්වන්සල ලක්න උක්කලෙන් ජීවන තත්ත්ව උසස් වුණා කියලා. මා මේ පෙන්눔 කරන්න ගරු සභාපතිතුමනි පැලවත්තේ යම් වයි මෛත්‍රී නන්ද කියන මාත්මයාගේ වැටු උක්වික්කට පස්සේ ලැබිච්ච වාර්තාව. ඒ වාර්තාව අනුව ඔහු උක්ටන් 3.4ක් නිෂ්පාදනය කරලා තිබෙනවා. ඒ උක්ටන් වල වටිනාකම මේ රුපියල් 134,892යි. ඔහුට මාසෙට 1,00,000 ඒ කියන්නේ ඔහුගේ වගාවෙන් ඔහුගේ ආදායම 134,802යි. 134,402ම කම්පැනියට ගෙවුවට පස්සේ තව ණය 12,318ක් අඩුම තරමේ උක්තික අරගෙන වික්කට පස්සේ එම මහත්තයට පුළුවන්කම ලැබිලා නැහැ කම්පැනි ණය ගෙවන්නත්. කම්පැනි ණයකාරී මා ගාව තිබෙන ඔහුගේ වාර්තාව. ඒ වාර්තාව අනුව ගරු සභාපතිතුමනි එක කන්නක් ඉවරලා ඊළඟ කන්න වෙනකොට ඒ කන්නට ගියපො වියදම කම්පැනියට ගෙවුවාම 12,239ක් 12,316ක්මදී ණය ගෙවා ගන්න. ඊළඟ මා ගාව තියෙන අබේසිංහ මහත්මයාගේ උක්විකට පස්සේ තියෙන ආදායම් වාර්තාව. ඔහු උක්විකුණලා තිබෙනවා. අද වෙනකොට මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඔහු රුපියල් 1,257ක ණයකරුවෙක් තිබෙනවා අවසන් වෙනකොට. ඊළඟ මා ගාව තිබෙනවා ගරු සභාපතිතුමනි තවත් ගොවි මහත්මයාගේ වාර්තාවක්. ඒ වාර්තාව අනුව ඔහු උක්තික වික්කට පස්සෙත් ඔහු 31,400ක ණයකරුවෙක්. ඊළඟ තියෙනවා ගරු සභාපතිතුමනි මා ගාව සාන්තිලතා මහත්මියගේ උක්විකට පස්සේ ආදායම. උක්විකට පස්සේ ඇය කන්න කීපයක්ම ඇය ණය වෙලා තිනවා. අද වෙනකොට කොම්පැනි 293,921ක ණයකරුවේ. ඇය කන්න 7-8ක් තව උක්වගා කරලා වික්කත් කොම්පැනි ණය ගවන්න බැහැ. එනිසා කොහේද ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වුනේ? මා ගාව තිබෙනවා ඊළඟ අබේසිංහ මහත්මයාගේ වාර්තාව. ඔහු නම් පොඩි උක්තෝගයක් තමයි විකුණලා තියෙන රුපියල් 8000යි. හැබැයි 8000ම ගෙවලා තියෙනවා කොම්පැනිට. ඒත් ණය ගෙවන්න තියෙන 145,000ක්. ඊළඟ මේ ස්වාධීන වැඩ කරමින් හිටපු ගොවි ජනතාව අද කොම්පැනිකාරයාගේ නායකාරය බවට පත් වෙලා තිබෙනවා. මා ගාව තිබෙනවා ගරු කතානායකතුමනි මෙත්තානන්ද මහත්මයාගේ උක්විකට පස්සේ ඔහු මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් 88.2ක් නිෂ්පාදනය කළා තිබෙනවා. ඔහුට 414,251ක් ලැබිලා තිබෙනවා. ඔහු 412,251 414,251ක් ඔහුගේ ආදායම. හැබැයි මේ මුළු ආදායම කම්පැනි ගෙවුවට පස්සේ ඔහු අදත් නැයි 134,000 සෝරි සමා වෙන්න. ඔහු අදත් නැයි 210,510ක් උක්තික ගන්නවා කම්පැනියට දෙනවා. අඩුමතරමේ කම්පැනි පොහොරවලට දීපු බීජවලට දීපු හාණ්ඩ දීපු සල්ලි ටිකවත් ගෙවා ගන්න විදියක් නැති වෙලා තිබෙනවා. ඊළඟ මාගාව තිබෙනවා කර සභාපතිතුමනි සිරියාවතේ කියන මහත්මියගේ වාර්තාව. එතුමිය නිෂ්පාදනය කළා තියෙන උක් මෙට්‍රික් ටොන් 23.29 පිලිස්සුනේවා 13.1ක් ඔක්කොම ඇය නිෂ්පාදනය කළා තියෙනවා 1,354,000 උක්. හැබැයි ඇයට මොකද වෙලා තියෙන්නේ? ඇය අදත් 1,134,615ක නායකාරියක්. මොකද මේ වෙලා තිබෙන්නේ? බ්‍රසීලෙත් උක් වගා කර ප්‍රදේශවල තමයි අඩුම ජීවන තත්ත්වෙ තිබෙන්නේ. අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අදත් පළවත් ආශ්‍රිත ගොවි ජනතාව ගිහිල්ලා බලන්න. ඔවුන්ගේ ජීවිත වලට වෙලා සිද්ධ වෙලා තිබෙන මොකද්ද? ඔවුන් අද සමාගමේ නායකරුව බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ සමාගමේ නායකරුව බවට පත් වෙන එක ඇර වෙන කිසිවක් මේකෙන් සිද්ධ වෙලා නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද කරු සභාපතිතුමනි? මේ ඉඩම් අක්කර දහස් ගණන් කම්පැනි වලට දෙනවා තමුන් වහන්සේලා. මෙතන මීට කලින් අපිට මතකයි 2010 ඒ කියන්නේ 2015 මේ ආණ්ඩුවට කලින් ආණ්ඩුව දෝල්ලංකා සමාගමට පරිහරණය සඳහා දෙමෝදරෙන් හෙක්ටාර් 200ක් දුන්නා. දෝල්ලංකා සමාගමට පරිහරණය සඳහා කුඩායම් හෙක්ටාර් 400ක් දුන්නා. අක්කර 1000යි අතන අක්කර 500යි අක්කර 1500ක් දුන්නා මොණරාගල දිස්ත්‍රික්කේ. හැබැයි මොණරාගල දිස්ත්‍රික්කේ ජනතාවගේ තත්ත්වය මොකද්ද? මේ තියෙන නිවාස සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කරපු සමීක්ෂණයක්. මොණරාගල පවුල් 2644කට ගෙයක් හදාගන්න තැනක් නැහැ. පොල්ලතු ඉලුක් ඉටරෙදි පැල්පත් 947ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මොණරාගල කාර්යාලය හෙළි කරයි. මොණරාගල දිස්ත්‍රික්කේ ජීවත් වෙන මිනිසුන්ට පවුල් 2644කට ගෙයක් හදාගන්න ඉඩම් නැහැ. හැබැයි තමුන්වහන්සේල මොකද කරන්නේ? ගොවි ජනතාවට ඉඩම් දෙනවයි කියලා ඒ ඉඩම් වල කොම්පැනි වලට කඩ ගහලා කොම්පැනි වල වාල් ශ්‍රමිකයන් කම්කරුවන් බවට තමුන්වහන්සේල ගොවි ජනතාව පත් කරලා තිබෙනවා. හැබැයි මිනිස්සු ඉන්නවා මොණරාගල ජීවත් වෙන ගෙයක් නැති මිනිස්සු ඉන්නවා 2644කට මොණරාගල දිස්ත්‍රික්කේ ගෙයක් හදාගන්න ඉඩමක් නැහැ. හැබැයි තමුන්වහන්සේල ඉඩම් අක්කර දහස් ගණනක් කම්පැනි වලට දෙනවා. කම්පැනි වලට දෙනවා විතරක් නෙවෙයි කරු සභාපතිතුමනි, මා ඉතා වගකීමෙන් කියන්නේ ඌව පළාත විතරක් මේ සමාගම් වලට දීපු ඉඩම් වලින් බදු ලැබිලා නැහැ. දැන් අවුරුදු 7-8ක් සතයක් බදු ලැබිලා නැහැ. හැබැයි බදු ලැබිලා තියෙන ඉහෙන්දාරින්ට සහ දේශපාලකයන්ට කම්පැනි ඉඩම ගන්නවා. දේශපාලකයන්ට බද්ධ කෙවනවා. කම්පැනි ඉඩම ගන්නවා ඉහළ නිලධාරියන්ට බද්ධ කෙවනවා. හැබැයි ජනතාවගේ සම්පත් කම්පැනි වලට පවර්ලා ජනතාවට වෙච්ච සෙතක් නැහැ කියලා මතක තබා ගන්න. මේවා අපේ රටේ උපන් නූපන් પરම්පරාවට අයිති ඉඩම් කරු සභාපතිතුමනි. ඒ නිසා කිසිසේත්ම මෙම ඉඩම් සම්පත විවිධ සමාගම් වල මම දැනගන්න කැමති මේ සමාගම් මොකද්ද කියලා. දැන් මේ සමාගම සිංගප්පූරු සමාගමක් කියනවා. ගරු සභාපතිනි මම ගත්ත විස්තරයක් සිංගප්පූරුවේ ලියාපදිංචි කරපු විස්තරات ඊට අමතර මොකවත් නැහැ. කියන මේ සමාගම කොහෙන්ද? මේකේ කොටස් සමුන්වාසලා කියනවා සිංගප්පූරු සමාගමට 89ක් අයිති. මේ හැමදාමත් මේ විනාශකාර ව්‍යාපෘතිය පිටිපස්ස හිටපු ලාංකේය සමාගම මේ සමාගමට 10%ක් අයිති. මාවැලදිකාරයට 1%ක් අයිති කියලා එකතැනක කියනවා. තව තැනක කියනවා 8%ක් අයිති කම්පැනියකට 10%ක් අයිති මේ ලංකාවේ සමාගමට 1%ක් අයිති ගොවි ජනතාවට 1%ක් අයිති මහවැලි අධිකාරියට කියනවා. මහවැලි අධිකාරිය කොම්පැනි වල කොටස් ගන්න එක නෙවෙයි තිබෙන්නේ. මහවැලි අධිකාරියට මේම පළාත්වල ඉඩම් සම්පත ජනතාවට කළමනාකරණය කරලා ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කිරීම වෙනුවෙන් ඉඩකඩ ලබා දීම තමයි මහවැලි අධිකාරිය කාර්යභාරය වීතුවන්නේ. හැබැයි ඒ වෙනුවට සිද්ධ වෙලා තිබෙන දේ තමයි ගරු සභාපතිතුමනි මේ ඉඩම් සම්පත අපේ රටේ පරිහරණය කරලා අපේ රටේ ජනතාවගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න පුළුවන් වැදගත්ම සම්පත තමුන්වහන්සේලා පවරමින් තිබෙනවා. ගරු සභාපතිතුමනි අපේ රට කියලා කියන්නේ සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙන රටක් දෙවෙයි. අපිට මහා දැවැන්ත ආර්ථික සම්පත් නැහැ. අපේ රටේ වැදගත්ම සම්පත තමයි ඉඩම් සම්පත. මේ ඉඩම් සම්පත ඉතා හොඳින් කළමනාකරණය කරේ නැත්නම් මේ ඉඩම් සම්පත ඉතා හොඳින් අපි උපයෝග කරගත්තේ නැත්නම් මේ රටේ ජනතාවගේ නිවාස අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන්ගේ අනෙකුත් පරිහරණ අවශ්‍යතාවයන් වෙනුවෙන් වන සංරක්ෂණ වෙනුවෙන් වනජීවීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ජල පෝෂක ප්‍රදේශක වෙනුවෙන් සවගාවන් වෙනුවෙන් ඉතා හොඳින් මේ ඉඩම් සම්පත කළමනාකරණය කළ යුතුව තිබෙනවා. අපි වන සම්පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉඩම් කළමනාකරණය කරන්න ඕන. අපි වන සංර වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන මෙන්න ඉඳන් සම්පත කළමනාකරණය කරන්න ඕන. අපි ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමෙන් ඉඳන් සම්පත කළමනාකරණය කරන්න ඕන. අපි මිනිස්සුන්ගේ නිවාස සානිකුත් අවශ්‍යතා වෙනුවෙන් ඉඳන් සම්පත කළමනාකරණය කරන්න ඕන. අපි නගර පාරවල් මන්මාමත් වෙනුවෙන් මේ ඉඳන් සම්පත කළමනාකරණය කරගන්න ඕන. අපේ රටේ තියෙන වර්ග කිලෝමීටර් 65610යි. ලෝකේ රටවල් අතර විශාල ජනගහනත්වයක් තිබෙන රටක්. අපේ රටේ වර්ග කිලෝමීටර් 343ක් ජීවත් වෙනවා. එය ඇමරිකාවට තොඩා වැඩි. එංගලන්ත කැනඩාවේ ගත්තොත් ගරු සභාපති වෙන වර්ග කිලෝමීටර් 11 දෙනයි ජීවත් වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ 3 දෙනයි ජීවත් වෙන්නේ. අපේ රටේ ජීවත් වෙන 343ක් විශාල ජනගහනත්වයක් තිබෙන රටක්. එනිසා අපේ රටේ ඉඩම් සම්පත අතිශය වැදගත්. මේ වැදගත් ඉඩම් සම්පත කළමනාකරණයේදී මේට වඩා තමුන්වාසල වැදගත් විදියට මේ ඉඩම් සම්පත කළමනාකරණය කෙරෙහි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු නැද්ද? මම අහන්නේ එකයි තමුන්වාසලගෙන් මේ ඉඩම් සම්පත මේ විදිහට අක්කර දහස් ගණන් කම්පැනි වලට ලබා දීලා වෙච්ච සත මොකක්ද? තමුන්වාසලට කියන පුරුද පළවත්තෙන් පළවත ජනතාවගේ ජීවිතේ සොසුනා කියලා. සෙවණගලෙන් සෙවණගල ජනතාවගේ ජීවිත උසස් වුණා කියලා. එමු උසස් වුණේ නෑ මතක තබා ගන්න. අදත් ඒ ජනතාව කම්පැනි වල නායකරුවන් බවට පත් වෙලා තිබෙනවා. දෝල් සමාගම කෙසල් වගා කරා. කෙසල් වගා කරේ වැඩ කරපු කම්කරුවගේ ජීවිත උසස් වුණාද? නෑ. අපේ රට ඉඩම් ඉඩම් අකර දහස් ගණනක් කෙල් වගා කරන්න දෝල් සමාගමට දුන්නා කියලා. ඒ ජනතාවගේ ඒ ජනතාවගේ ජීවිත උසස් වුණේ නෑ. ජීවිත උසස් වුණේ කොම්පැනිකාරයන් සහ කොම්පැනිකාරයන්ට කොම්පැනිකාරයන්ගේ පගාවට කොම්පැනිකාරයන්ගේ කොමිස් මුදලට කොම්පැනිකාරයන්ගේ කම්පැනිකාරයන්ගේ ධනයට යටත්ති දේශපාලකයෝ කම්පැනිකාරයන්ගේ ධනයට යටත්ති ඉහළින්දාර විතරයි සංවර්ධන වී තිබෙන. මේත් ඒක තමයි. ගරු සභාපතිතුමා අපේ රටේ ඉඩම් අඩු රටක් වැඩි ජනගතත්වයේ ජනගණත්වයේ රටක් එවැනි රටක අපි අහන්නේ මෙවැනි දෙවන්ත ඉඩම් යට කිරීමේ ව්‍යාපෘතියක් කම්පැනිය කරා අපි ලබා දී යුතුද? ඒක තමුන්වාසල අනුමත කරනවද? මා දැක්ක මහින්ද අමරවීර මන්ත්‍රීතුමා හම්බන්තොට ඉඩම් පිළිබඳ ප්‍රශ්නයේදී එතන අක්කර 15000 පිළිමද ප්‍රශ්නේදී ඒ ගොවි ජනතාවගේ පැවැත්ම පිළිබඳවත් ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සහ ඔවුන්ගේ ජීවන තත්ත්ව නගා සිටීම සඳහා ඉඩම් වල අවශ්‍යතාව පිළිබඳවත් තමුන්වහන්සේ කතා කරා. හැබැයි මෙතන අක්කර 65000ක් කම්පැනි එකේ නතාවම 65000ක් නෙවෙයි කියලා. හැබැයි 80000ක් හදන්න 65000ක් ඕන බව 2006 තමුන්වහන්සේ ළමයි කිව්වේ. 2009 මෙට්‍රික් ටොන් 80000ක් හදන්න හෙක්ටයර අක්කර 65000ක් ඕන කියලා තමුන්වහන්සේ ළමයි කිව්වේ. 2013 මෙට්‍රික් ටොන් 80000ක් හදන්න අක්කර 65000ක් ඕන බව තමුන්වහන්සේ ළමයි කිව්වේ. අද තමුන්වහන්සේලා කියලා නැහැ 50000ක් ඇති කියලා. 50000ක් වුණොත් මේ රටේ ඉපදුණු මිනිස්සුන්ගේ විශේෂම ඌව වෙලස්ස කියලා කෙනෙකුගේ සභාපතිතුමනි. අපේ රටේ බිතාන අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරපු මිතුන් මිත්තන්ගෙන් පැවතගෙන මහා සංස්කෘතියක් ඉතිහාසයක් ප්‍රෞඩත්වයක් තියෙන ජනතාව. ඒ ජනතාව සිංගප්පූරු කොම්පැනි එක වහල්කම් කරන බවට පත් කරන තමුන්වහන්සේලා ඉඩ දිය යුතුද? මා කියන්නේ නැවත ආයෝජනය පිළිබඳ තමුන්වහන්සේලා කල්පනා කරලා බලන්න. ඇයි තමුන්වහන්සේලාට බැරි? මේ සීනි වගාව වෙනුවෙන්ම මේක ඔබතුමා එදා විවාදයේදී ලක්ෂ්මන් සිනහත් අමාත්‍යතුමා එදා විවාදයේදී ඇහුවා. මේ උක්කගාව වෙනුවෙන්ම කන්තලේ ඉඩම් වෙන් කළා තිබෙනවා. කන්තලේ වාරි මාර්ග තිබෙනවා. කන්තලේ තියෙනවා මහා ජලාශයක්. එහෙම නැත්නම් ඒ ආර යන මහවැලිගඟේ අතු ගංගාවක් කළු ගඟ කියලා ඒ කළු ගඟෙන් වතුර ගේන්න පුළුවන් අවශ්‍ය නම් කන්තලේට. නිසා වතුර ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඉඩම් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ෆැක්ටරියක් තියෙනවා. එතන තමුන්වාසලා දැන් දශක ගණනාවක් තිස්සේ
සලව රජෙන් දීලා තියෙනවා. ආයෝජකයෙකුට ආයෝජනය කරන්න මං හිතන්නේ දැන් මාස ගානකට ඉස්සෙල්ලා.
මම අහන්නේ මෙච්චරයි. මම අහන්නේ ඔබතුමා කියන එක හරි. දැන් දීලා තියෙනවා කියලා අපි උපකල්පනය කරමු. හැබැයි තමුන්වාසල මේ සම්පත මේ උනන්දුව තමුන්වාසල දැක්වේ නැහැ නේ. දැන් දශක කීයක්ද? අවුරුදු 20කට වඩා වැඩි කාලයක් මේ ඉඩම් සම්පත කැලේ ගිහින් ගිලා තිබුණා. ෆැක්ටරිය මැෂින් දිරුවා. තමුන්වාසල ව්‍යාපෘතියක් හැදුවේ නැහැ. මේක ගොඩ ගන්න ඕන. මේ කර්මාන්තසල විදිහට ගේන්න ඕන. ඔව්.
හරි. ඔව්. අපි කර්මාන්තේ බාර අරගෙන ඉද්දි කන්තලේට ව්‍යාපෘති ගණනාවක් හැදුවා නැත්තේ නෑ. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒක ඇත්ත තත්ත්වය ඒකයි. ඒක වෙන කියන්න ඕනේ නෑ බැරි උනේ.
නෑ මම කියන්නේ කරපන්. වැඩි බැරි උනේ වෙනමකුත් නෙවෙයි. එන ඒ කම්පැනි වලට කම්පැනි අහන කීයක් දෙනවද කියලා.
හරෝ මන්දිර. ඉතින්
ඒක නෙමෙයි රටේ ජනතාවක කියන්න ඕන
කරු මන්දිරතුමා.
මම
ඔබතුමාට විනාඩි 5ක්. ඔව්
මම ඔව්. හරි වැදගත් ලෙස කිව්වොත් ඔබතුමා දන්නවා කන්තලේ සීනි ෆැක්ටරි ආරම්භ කිරීම සඳහා චීන සමාගමක් ආවා. චීන සමාගමේ ඉස්සල්ලාම ඇහුවේ දෙන රස්ස ගන්න නෙවෙයි වගා හදන ෆැක්ටරිය නෙවෙයි ෆැක්ටරියට සල්ලි නෙවෙයි ඇමතිවරයාට කීයද කියලා. ඒක තමයි සිද්ධ වුනේ. ඊටත් වඩා උඩට. ඔව් ඊට වඩා උඩට මම දන්නවා. හරිද? මම ඇමතිවරයා කිව්වේ නිකන් ටිකක් බේරෙන්න. ඉතින් එයාට කීයද කියලා අහනවා. ඉතින් මේ රට කර්මාන්ත පද්ධතියේ ඉඩම් සම්පතට සිද්ධ වුණේ ඕක තමයි. Tamanට ලැබෙන කුට්ටිය මත තමයි සංවර්ධනේ තීරණ වුණේ. මම කියන්නේ මේ ව්‍යාපෘතියත් ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද? මේ ව්‍යාපෘතියත් පැරණි උදාහරණ දැස බැලූ කලම මේ ව්‍යාපෘතියත් ක්‍රියාත්මකේ මේ යටි අරමුණු තිබෙන්නේ Tamanට ලැබෙන කොමිස් කුට්ටිය මත. ඒ නිසා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මේ පළාත් තුළ අපි කියන්නේ තව තමුනාස දන්නවා විශාල දෙහි වගාවක් තියෙන පළාතක්. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? දෙහි කුණු වෙලා විසිකනවා. හැබැයි තමුන්වහන්සේලා දෙහි කල් තබා ගැනීම ඒ සඳහා එඹුල් කරලා පවත්වා ගැනීම ෆැක්ටරියක් ගැන යෝජනා කරන්නේ නැහැ. ඒ ජනතාවගේ ජීවිතය ඇතුළේ මුසස් ගේන්න පුළුවන්. බිබිල තිබුණා දෙවන්තම ඉතාමත් රසවත් සහ වටිනාම අපිට දොඩම් සම්පත තිබුණා විනාශ වෙලා තිබෙනවා අදත් කුසකර්ම දෙපාර්තමේන්තු අනුමත කරලා තිබුණා මොකද්ද මේ පළාත් වල දොඩම් වලට ඉඩ තිබෙනවා ඒ වගේම රඹුටන් ගරු සභාපතිතුමනි රඹුටන් කියලා කියන්නේ මේ 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 ගම්පහ මේ පළාත් වල හැදෙන වාරයට වඩා වෙන වාරයකට තමයි මොනරාගල රඹුටන් හැදෙන්නේ රඹුටන් වගාව පිළිබඳ ව්‍යාපෘතියක් ගෙනිච්චා අදේ ව්‍යාපෘතිය කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් රඹුටන් වගාව ව්‍යාපෘතිය තියෙන ධර්මදාස බණ්ඩා හිටපෝ මාත්‍යතුමාගේ හේනේ වත්තේ විතරයි ඒ පළ බැදුවේ නැහැ ගොවි ජනතාවට අදත් ගත්ත ධර්මදාස බණ්ඩා හිටපෝ මාත්‍යතුමාට ගෙදරට තියෙනවා රඹුටන් රඹුටන් වත්තක් හැබැයි ඒ රඹුටන් ඒ පළාතේ හදන්න පුළුවන් ඒ වගේම රබර් කියන්නේ පතුරන්න පුළුවන් වගාවක් ඒ පළාතේ ඒ වගේම මේ පළාතේ ගරු සභාපතිතුමනි කුසකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුමත කළද භෝග වගාවන් විශාල ප්‍රමාණයක් තිබෙනවා ඒ විශාල ප්‍රමාණය පිළිබඳව තමුන් අසල ව්‍යාපෘතියක් අරගෙන ඉන්නේ ඒ ජනතාවගේ රඹුටන් වගාව වැඩි කරන්න එහෙම නැත්නම් අඩුම තරමේ රබර් වගාවක් එහෙම නැත්නම් තමුන් අසලට පුළුවන් දෙතෙන්ද කියන දොඩම් වගාව ප්‍රතිලත කරන්න දෙහිකල් තබා ගැනීම ව්‍යාපෘතිය අන්නාසු වගාවක් මෙවැනි පරිසරයක හිතකර රටට හානි නොවන ගොවි ජනතාවගේ ජීවන තත්ත්ව උසස් වෙන ව්‍යාපෘති ගණනාවක් මෙම් පළාත් වල ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා හැකියාව තිබෙනවා හැබැයි කිසිවක් තමුනාසල ක්‍රියාත්මක කරන්නේ නැහැ හැබැයි තමුනාසල මේකට අතුල් කරලා තියෙන මොකද්ද තමුනාසල මේකට අතුලත් කරලා තියෙනවා මේ උක් විතරක් නෙවෙයි මේකෙන් ගිනි සීරියත් පවනවලු බොරු හොඳයි ගිනි සීරිය හදලා මයියංගනේ ලයිට් හදන කර්මාන්තසල දුවනවද ඕ කල්පනා කරලා බලන්න
ඩිඩිසී දිහා හදලා ලයිව් දුන කර්මන්තසල තුනක් තියෙනවා
ඔව් තුනක් තියෙනවා දෙකක් වැහුවා මතක තබා ගන්න
නෑ ඒ වයියගෙන නෙමෙයි
හරි එකක් වැහුවා මෙහි හේවා හැට වැහුවා හරිද මම මේ කියන කරු සභාපතිතුමනි මේ දැන් තමුනා පොඩකින් ඒ කියන්නේ පහ පටන් ගත්තා දෙකක් වහලා තියෙනවා නෑ මයියගෙන නෙමෙයි රටේම ඔව්
බඩන් ගන්න දෙකක් කරනවා දැන් හොඳට බතලා එකක් කරනවා
එකක් වහලා මම කියන වහලා තියෙනවා මම ඒක පැටලෙන්නේ නැහැ හැබැයි තමුන්නාන්සල පොඩකින්කෝ පොඩකින් තමුන්නාන්සල යෝජනා කරන්නේ ගොවි ජනතාවට හෙක්ටයාර් දෙකක් දෙන්න ඇග්‍රීමෙන්ට් එකක් ගහනවා උක් විතරයි කියලා දැන් ගිනි සීරිය වලට වෙන මිටන් දෙනවද කොහෙද මේක එහෙම සඳහනක් තියෙන්නේ කැබිනට් පත්‍රිකාවේ තියෙන ගොවි ජනතාවට හෙක්ටයාර් දෙක බැගින් දෙනවා හැබැයි ගිවිසුමක් අත්සන් කරන උක් විතරයි වගා කරන්න ඕන කියලා තමුන්නාන්සල පත්‍රවල දානවා දැන් මේක ගිනි සීරියත් හදනවා ලයිට් හදන්න මේක කිරිගවයේ පාලනය කරන්න දෙනවා මේක තුන භූමිත් හදනවා හැබැයි කිසිවක් කැබිනට් පත්‍රිකාවේ නෑ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තිබෙන්නේ හෙක්ටයාර් දෙකක් දෙනවා ගොවි ජනතාවට හැබැයි වගා කරන්න පුළුවන් නේ උක් විතරයි කියලා මට කියන ගිනි සීරිය වලට ඉඩම් දෙලා තියෙනවද වෙන් කරලා තියෙනවද කිරිගව පාලනයට ඉඩම් වෙන් කරලා තියෙනවද කොතනද ඉඩම් දෙන්නේ එතකොට ගිනි සීරිය වලට ඉඩම් දෙන්නේ ගිනි සීරිය විතරක් හදන්න ඕන කියලා කිව්සුමක් ගහලාද කිරිගව පාලනයට ඉඩම් දෙන්නේ ගවය විතරක් ඇති කරන්න ඕන කියලා කිව්සුමක් ගහලාද එහෙම ඒවා නෑ ඒවා නිකන් ජනතාව දැනුවත් කිරීම සඳහා හදලා තියෙන
විතරක් නෙවෙයි. හරි මන්ත්‍රීතුමා කාලය අවසන්. දැන් ගල්
සභාපතිතුමනි දැන් අන්න ඊළඟ ලබන මාසේ 3 වෙනිදා නැවත කැඳවලා තියෙන මහියගෙන ලොකු රැස්වීමක් මේ මෙහෙම බාර දෙන්න ඕන. කවුද අපි ඉස්සල වනජීවියමුතුමා දැන් වරිමාර්ගමුතුමාට අපි සොවිසෑමුතුමාට බාර දෙන්න ඕන කියලා. මොකද එතුමාට පුළුවන් වෙලු මේක තල්ලු කරන්න ජනතාවත් එක්ක. අපි සහතිකයක් දෙනවා. මේ විනාශකාරී ව්‍යාපෘති මේ ආකාරම ව්‍යාපෘති මේ රටට ගෙනල්ලා
කරු මන්ත්‍රීතුමා
රටේ රටේ ආර්ථිකයටත්
වෙලාව ඉවරයි
මම අවසන් කරනවා ජනතාවගේ ජීවන තත්ත්වයට කරලා ද හානිය මේ මේ ඌව පළාතේ මෙම ව්‍යාපෘතියට කරන්න ඉඩ නොදෙන බව සහතික කරමි මේ ව්‍යාපෘතිය වෙනුවට ඒ ගොවි ජනතාවගේ ජීවිත උසස් කිරීම වෙනුවෙන් කුසකර්ම දෙපාර්තමේන්තුව අනුමත කරලා තිබෙන අනුමත කොට තිබෙන පරිසර පද්ධති ආරක්ෂා වෙන ජෛව විවිධත්වය ආරක්ෂා කරන ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වෙන වනගහණය ආරක්ෂා වෙන අලිසා මිනිස් ගැටුම් අවම වෙන ගොවි ජනතාවගේ ජීවන තත්ත්ව උසස් වෙන ව්‍යාපෘතිය තමුනාසල යෝජනා කරන්න එම ව්‍යාපෘතිය සාර්ථක කරගෙන වෙනුවෙන් අපේ පැත්තෙන් සහාය දෙන සූදානම් හැබැයි මෙවැනි ව්‍යාපෘතියකට අපි සහාය දෙනවා වෙනුවට මේක නතර කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න බව ප්‍රකාශ කරමින් මම නතර වෙනවා භූමි ස්තුති කරු සභාපතිතුමනි
ඉස්සර කරන කරු නිගල් කලපති
සභාපතිතුමනි ඌව වෙල්ලස්ස ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙනලද මේ විශිෂ්ට යෝජනාව මා ඉතා කැමැත්තෙන් ස්ථිර කරනවා
හොන්රබල් මහින්ද අමරවීර
අරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි මේ විවාදය ආරම්භයේදීම මම එක කාරණයක් සඳහන් කරන්න ඕන ගයන්ත කරුණාතිලක ඇමතිතුමා අද පුවත් ලංකාදීප පත්‍රයේ තිබුණු වාර්තාවක් නිවැරදි කරා ඒක මමත් තහවුරු කරනවා ජනාධිපතිතුමාගෙන් එතුමා එහෙම ආයතන ඉල්ලීමක් සිදු කළා නැහැ ඒ වැරදි ප්‍රවෘත්තියක් තමයි පළවෙන්නේ මේ අමාත්‍යාංශවලට ගැළපෙන්නේ නැති ආයතන ඉල්ලලා තියෙනවා ඒවා දෙන්න යනවා කියලා ඒ වගේම තව පත්‍රයක තියෙනවා අද දවසේ අද පත්‍රයේ මුල් පිටුවේම තියෙනවා පළාත් සභාවලටත් හවුල් පාලනයක් ඒ වගේම ප්‍රාදේශ සභා නගර සභා මහා නගර සභා වලටත් හවුල් පාලනයක් කියලා මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් මේ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් කරලා හෝ එහෙම වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට තමයි තරම් කරන්නේ අපි බලය ලබා ගැනීම සඳහා තමයි තරම් කරන්නේ එහෙම හවුල් පාලනයක් ඇති වෙන්න අවස්ථාවක් නැtei කියන එකත් මම සඳහන් කරනවා අපි ජයග්‍රහණය කිරීමේ වෙනුවෙන් අපි කටයුතු කරනවා අපි ඒක ජයග්‍රහණය කරනවා ඒ වගේම මේ වැදගත් සාකච්ඡාවක් පැවතින වෙලාවේ මම කාරණා කීපයක් පිළිබඳව මේ කෙටි වේලාව ඇතුළත සඳහන් කළ යුතු වෙනවා එකක් තමයි මේ උක්කර්මාන්ත ශාලාව නැත්නම් සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිළිබඳව කතා කරනකොට මොන තත්ත්වයන් තුළ වුණත් අපි අමතක කරන්න බෑ පැල්වත්ත සහ සෙවනගල කර්මාන්ත ශාලා දෙකක් ආරම්භ වෙලා තිබෙනවා ඒ කර්මාන්ත ශාලා දෙක හරහා සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් වගේම ඒ අසාර්ථක වූ අවස්ථාත් අපිට වාර්තා වෙලා තිබෙනවා ඒ වගේම වැල්ලවාය නගරය නිර්මාණය වෙලා තියෙන්නේ ඒකේ සාර්ථකත්වයේ තියෙන්නේ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව සහ ඒ වගාකරුවන් හරහා කියන එකත් අපි සඳහන් කළ යුතු වෙනවා ඒ වගේම සෙවනගල නගරයේ නිර්මාණය වෙලා තිබෙන්නේ ඒ ආශ්‍රිතව ජනතාව ජීවත් වෙන්නේ ඒ කර්මාන්ත දෙක ආශ්‍රිතව කියන එකත් අපි පිළිගන්නවා ඒ වගේම මේ සීනි මේ රටට ගෙන්නන ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අවම කරගන්න මේ කර්මාන්ත ශාලා දෙකම ප්‍රයෝජනවත් තත්යකට පත් වෙලා තිබෙනවා අපි වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර මුදලක් සීනි ආනයනය කිරීම සඳහා වැය කරනවා මේක අතිවිශාල මුදලක් 2016 වර්ෂයේ විතරක් මිලියන US ඩොලර්ස් මිලියන 343ක සීනි අපි මේ රටට ගෙනල්ලා තියෙනවා දැන් අපේ රටේ මේ කර්මාන්තය සකස් කරගත හැකිව තිබෙද්දී තමයි මේ සීනි මේ රටට මේ තරම් ප්‍රමාණයක් ආනයනය කරන්නේ දැන් අපේ කර්මාන්ත ශාලා වැහිලා තියෙන බව සඳහන් වුණා. මම හිතන්නේ මේ හිඟුරාණ කර්මාන්ත ශාලාව දැන් ඒවා සියල්ලමත් පටන් ගන්න අවශ්‍ය වෙනවා. දැන් තමත් ඒ පටන් ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. පටන් අරගෙන තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව මේ රටට අවශ්‍ය සීනි වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ රට තුල නිෂ්පාදනය කළා. එක පැත්තකින් අපේ විදේශ විනිමය ඉතුරු කර ගැනීමත් ඒ වගේම ඒ ආශ්‍රිතව රැකියා නිර්මාණය කර ගැනීමත් තමයි රජයේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. මිලියන 343ක් 2016 වර්ෂයේ ආනයනය කරා කියලා තමයි අපිට සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි US ඩොලර්ස්. ඒ වගේම ඊට වඩා වැඩි වෙන්න පුළුවන් මේ මට ලැබුණු වාර්තාව. ආ වෙන්නේ නැති. ඒ දැන් මේක එන්න එන්න වැඩි වෙනවා. මොකද සීනි මිල අඩු වෙලා තියෙනවා. දැන් 2017 වෙනකොට මීටත් වඩා වැඩි වෙනවා මොකද දැන් අද සීනි වෙළඳ පොලේ සීනි මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අභියෝගයට අපිට දිගින් දිගට මූණ දෙන්න සිද්ධ වෙනවා. ලෝකේ සීනි වැඩිම පාවිච්චි කරන රටක් තමයි අපි. අපි ඒවයින් වාර්තා තියලා නැති වෙන්නේ අපි වැඩිම බත් කන රට, අපි වැඩිම මිරිස් කන රට, අපි වැඩිම පොල් කන රට, අපි වැඩිම සීනි පාවිච්චි කරන රට. ඉතින් ඒක නිසා මේ ඒව නවත්තන්න කටයුතු කරන්න බෑ. අපි දන්නවා. හැබැයි ඒවා මේ රටට හුඟක් දේවල් දැන් අපි ගෙනල්ලා තමයි මේ පාවිච්චි කරන්නේ. ඒකෙන් ප්‍රධාන වශයෙන්ම සීනි. අපි බත් කෑවට කමක් නැහැ. අපේ රටේ බොහෝ නිෂ්පාදනයක් තියෙන නිසා. හැබැයි මේ සීනි අපි ඔක්කොම වගේ සැලකිය යුතු ප්‍රමාණය වැඩිම ප්‍රමාණයක් මේ රටට ගෙනල්ලා තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා තමයි රජය එක පැත්තකින් වෙනත් වගාවන් කරනවට වැඩිය මේ පිළිබඳ උනන්දු වෙන එක හේතුවක් තමයි මේ සඳහා වැය වෙන අතිවිශාල මේ ධනස්කන්ධයේ විදේශ විනිමය ප්‍රමාණය පිළිබඳව සැලකිල්ලට ලක් කිරීම තුළ. ඒ වගේම අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා සඳහන් කර කාරණා කීපයක් සමහර කාරණා මම හිතන්නේ එතුමාට වැරදි තොරතුරු ලැබුණාද කියන එක පිළිබඳව නැවත එතුමා සොයලා බැලීම වැදගත් වෙනවා. අක්කර 65,000ක් මේකේ යොදාගන්නේ නැහැ. අක්කර 40,000ක් තමයි දැනට මේ සඳහා ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ වගේම මේ සඳහා වාර්තා කීපය අවස්ථා කීපයක ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. එකක් තමයි 2006 මේ වගේ ව්‍යාපෘතියක් පටන් ගන්න ගිහිලා තියෙනවා. ඒ වගේම 2009 මේ වගේ ව්‍යාපෘතියක් පටන් ගන්න ගිහිලා තියෙනවා. ඒ දෙකටම වැඩිය රටට වඩා ඵලදායී ව්‍යාපෘතියක් බවට
මේක පත් කරන්න කටයුතු කරනවා.
ඔබතුමා 40,000 කියනවා නම් පිළිගන්න ලෑස්ති. නමුත් මා ගාව තියෙනවා 2006 2009 කැබිනට් පත්‍රිකා. ඔව් ඒ පත්‍රිකා දෙකේම කියලා තිබෙනවා මෙට්‍රික් ටන් 80,000ක් නිෂ්පාදනය කළ යුතුයි. 80,000 නිෂ්පාදනය කරන්න අක්‍ර 65,000ක් අවශ්‍යයි කියලා. මෙවර කැබිනට් පත්‍රිකාවේ තියෙන්නේ මෙට්‍රික් ටන් 80,000ක් ඕන ඉඩම් ප්‍රමාණය කියලා නැහැ. ඉඩම් ප්‍රමාණය කියලා නැහැ මේ සැරේ කැබිනට් පත්‍රිකාවේ. ඒතර මේ සැරෙත් මෙට්‍රික් ටන් 80,000 නම් අපි උපකල්පනය කරනවා. එදා 80,000 හදන්න 65,000ක්
මම ඔබතුමාගේ උපකල්පනය පිළිබඳව වැරද්දක් කියන්නේ නැහැ. මම කියන්නේ මොකද මමත් මේ අමාත්‍යාංශයට ඒ කියන්නේ මහවැලි අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයෙ විදියට පත් වුණේ දැන් දවස් කීපයකට පෙර. ඉතින් තම වැඩ බාර ගන්නත් ඉස්සෙල්ලා තමයි මම මේ විවාදයට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ඒ අවස්ථා දෙකටම වැඩිය අපේ රටට වාසිදායක විදියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබ තුමාම සඳහන් කර ආකාරයට පක්කර 3000ක් කේන්ද්‍රීය වගාවට ඒ වෙලාවේ දෙන්න තීන්දුව කළා තිබුණා. හෙක්ටයාර 3000. මේ වෙලාවේ අපි කියනවා එකම හෙක්ටයාර එකක්වත් එහෙම කේන්ද්‍රීය වගාවකට දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපි ලැබපු එක ජයග්‍රහණයක් කියලා මම කියනවා. ඒ වගේම මේක සම්පූර්ණ මේ ඉඩම් ප්‍රමාණයත් ලබා දෙන්න යන්නේ හෙක්ටයාර 149. හෙක්ටයාර 149ක් තමයි මේ සැරේ ලබා දෙන්නේ. ඒත් 2006 යෝජනාවටත් 2009 යෝජනාවටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. අනිත් සියලු ඉඩම් ලබා දෙන්නේ ඒ ප්‍රදේශයේ ජනතාවට. ඒ අයට තමයි මේ වගා කරන්න අවස්ථාව ලබා දෙන්නේ. එක කෙනෙකුට හෙක්ටයාර 2 බැගින් ලබා දෙන්න කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අයට වාර්ෂිකව ලක්ෂ 900ක විතර ආදායමක් ලබා ගන්න පුළුවන් මේ කියලා. ඒකෙන් ලාභයේ විදියට ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් මේ පවුලකට ලාභය ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි උපකල්පනය කරලා තියෙනවා. ඒක තවත් සරල විදියට කිව්වොත් පවුල් 10,000ක් විතර මේ තුලින් ආර්ථිකය සරි කරගන්න තත්යකට පත් කරගන්න අපිට පුළුවන්කම තිබෙනවා. දැනට දුප්පත්කම වැඩිම පළාතක් තමයි ඌව පළාත. ඉතින් ඒ පළාතේ ජනතාවට තමයි මේකේ සම්පූර්ණ වාසිය ලැබෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි මා සඳහන් කරන්න කැමති මේ ව්‍යාපෘති යටතේ ඉදිවෙන කර්මාංශ ශාලාව තුලත් රැකියා නිර්මාණය වෙනවා. ඒවත් වැඩි ප්‍රමාණයක් ඌව පළාතේ අයට තමයි ඒ අවස්ථාවන් ලැබෙන්නේ. මට මතකයි ගරු සභාපතිතුමනි මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා පැල්වත්ත විදේශ රටක් පාලනය කරන අවස්ථාවේ රජයේ සේවයේ ඉඳලා ගිහිල්ලා පැල්වත්තේ සීනි කර්මාශාලාවේ වැඩ කරපු කට්ටිය හිටියා. ඊට වඩා වැඩි වැටුපක් සීනි කර්මාශාලාව තුළ ඒ අය ලබා ගත්තා. ඒක ඒ විදේශ සමාගම ක්‍රියාත්මක වෙන කාලය තුල. මම දන්න අපේ හිතවත් අයත් ඒ ආයතනය තුළ වැඩ කළා. ඒ අයගේ ජීවිතය සාර්ථක කරගන්න වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අපි මේ කර්මාශාලාව තුලත් ඒ වගේ අවස්ථාවක් උදා වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඍජු සහ වක්‍ර රැකියාව විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගන්න හැකියාව ලැබේ කියලා. ඒ වගේම ඔබතුමා කිව් කාරණය මේ ගිවිසුම සම්බන්ධව. ඒ කියන්නේ මේ උක්ම වගා කරන්න ඕන කියන්නේ. ඒක ඉතාමත් පැහැදිලි ගරු මන්ත්‍රීතුමනි. උක් කර්මාශාලාවක් ආරම්භ කරනවා. ඒ අය ඉඩම් ලබා ගැනීමක් කරන්නේ නැහැ ඒ කර්මාශාලාවට. එතකොට ඒ අය උක් වගා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. නැත්තම් කර්මාශාලාවක් කවුරුත් ආරම්භ කරන්නේ නැහැ. ඒ ටිකේ පොල් වගා කරනවා. දැන් අපි ඒක සාමාන්‍ය ව්‍යාපෘතියක ස්වභාවය. දැන් මහවැලි ව්‍යාපාරය ආරම්භ කරනකොට ඒවයි කුඹුරු ලබා දුන්නා. ඒවයි ඉඩම් ලබා දුන්නා. ඒවයි වී පමණයි වගා කරන්න පුළුවන්. ඒවයි ගොඩ කළා ගෙවල් හදන්න ඉඩ දෙන්නේ නැහැ. ඒවයි පොල් වගා කරන්න ඉඩ දෙන්නේ නැහැ. අවසරය මත පමණක් රජයේ අවසරය මත පමණක් තමයි අතිරේක භෝග වගාවක් හෝ වෙනත් වගාවක් කරන්නේ.
ඕනෑම කර්මාන්ශාලාවක් එනවා නම් ඒ කර්මාන්ශාලාවට අවශ්‍ය ධාරිතාව ලබා දෙන්න ඕනේ එළියේ. ඒ සඳහා ඇග්‍රිමෙන්ට් එක එකනේ මම මතු කරන්නේ. මම මතු කරන්න හැදුවේ එතකොට මේ කර්මාන්ශාලාවට ඉඩම් ලබා නොදුන්නාට මේ ඉඩම් ගොවීන්ට කියලා කිව්වට ඇත්තටම සිදුවී දී තිනමයි වක්‍රාකාරයෙන් ගොවීන් සතු ඉඩම තිබ්බට බැඳිලා තිනවා කම්පැනියට කියන තර්ක ගේන්න. එහෙම නැතුව මමගේ නාවේ කර්මාන්ශාලාවක් ඇවිල්ලා ඒ පළාත උක් නැත්තම් හරියන්නේ නැහැ නේද? ඉන්ද ඇග්‍රිමෙන්ට් එකක් එන්න ඕනේ. ඒක පිළිබඳව මම තර්කගෙන්නේ. මම තර්කගෙන්නේ ගොවීන්ගේ ඉඩම් කිව්වට ඇත්තටම අන්තිමට වක්‍රාකාරී සමාගමට බැඳිලා තියෙනවා කියන්නේ.
නැත්නම් සමාගම ඒ කියන්නේ හරි. දැන් ගොවීන් වගා කරනවා මේ ඉඩම්.
ඉති මහවැලි දැම් අංකයන අපි රජයේ ආයතනයක් ඉදිට මම දැම්ම අලුතෙන් මේ යම් වගකීමක් බරණ භාරගන්න මහවැලි අමාත්‍යන්සය තුළත් ඒ ඉඩන් ලබාදීල තියෙන්නේ සමාරපදේශවල දීල තියෙනවා සම්පූර්ණ ඒක වැඩිම ප්‍රමාණයක් දීල තියෙන කුමරු වගාවට තවත් ප්‍රදේශවල දීල තියෙන අතිරේක භෝග වගාවට කියල. ඒව ඊට පරිබාහිරව කටයුතු කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒඩමක පොල්ලින්දන් අවසරයක් කිල්ලවට කිසිසේත් දෙන්නේ නෑ. ඒඩමක වෙනත් වගාවක් කරන්න කටයුතු කරනවන මහවැලි අධිකාරී අනුමැතිය සහිතව තමයි ඒ කටයුත්ත කරන්න. එනිසා අපි මේ ප්‍රදේශවල මේ ජනතාව පීඩනයට පත්වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒයට ඊට වඩා පලදායි කටුත්තකට ඉඩමක් යොදාගන්න පුළුවන්න එකත් අපිට සාකච්ඡා කරලා තීන්දු කර ගැනීම හැකියාවකුත් තිබේ. හැබැ අපි අවංකව පිළිගත යුතු වෙනවා යම් කර්මාශාලාවක් කවුරුහරි ආරම්භ කරනවා නම් උක්වගාව ඉලක්ක කරගෙන සීනි කර්මාශාලාවක් ආරම්භ කරනවා නම් ඒයට අපි ඉඩම් ප්‍රමාණයක් වෙන් කරලා දෙන්නේ නැත්නම් එතකොට ගොවි ජනතාවට දෙන ඉඩම්වල උක්වගේ උක්වගා කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඉතින් මේ කාරණය අපි පිළිගන්න ඕනේ. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න ඕන මේ ව්‍යාපෘතිය තුළ රජයට යටි අරමුණක් නැහැ. ජනාධිපතිතුමා ඉතාමත් මේ පිළිබඳව සංවේදීව කල්පනා කරලා තිබෙනවා. ඒ වගේම රජයේ මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරලා තිබෙනවා. මට හැබැයි විනාඩි 13 මගේ දැන් ඉවර වෙනවා.
මේ ඉදිරිපත් කරපු annual profit and monthly income කියන මේ report එකේ ගොවියෙක් ලබන ලාභය එතුමාලා සඳහන් කරනවා. ඒ කියන්නේ කම්පැනිය 448,540යි කියලා. ඒ කියන්නේ monthly income එක පෙන්නලා තින්නේ 37,378යි කියලා. ඔබතුමා කියන විදිහට ලක්ෂ 9 කොහෙද ඒ වර්තාව තියෙන්නේ?
මේ වැරදීනේ මම දැන් මම කිව්වේ ඔබතුමා අහන් ඉන්නේ නැති. මම කිව්වේ ලක්ෂ 9කට ආසන්න මුදලක් මුළු ආදායම ලැබෙනවා. ඒකෙන් ලාභයේ විදිහට ලක්ෂ 5කට ප්‍රමාණයක් ලැබෙනවා කියලා. ඔබතුමා කිව් විදිහට සුළු ගාණක වෙනසක් නම් මම ඒක පිළිගන්නවා. හරිද? පොඩි ඉතමත් සුළු ගාණක වෙනසක්
පිළිබඳව
ඔබතුමා කතා කරන්නේ.
ඔබතුමාට විනාඩි 2ක් තියෙනවා.
ඈ? නෑ මම කිව්වේ ලක්ෂ 5ක් කියලා. ඔබතුමා කියන්නේ 4 ලක්ෂ කිය. හරි හරි කීයද කියන්නේ?
ඒගොල්ලෝ කියනවා මේ monthly income එක 37,378යි 448,540යි.
හරි. මම ඔබතුමා කියන එක පිළිගන්නා 4,448,000යි. මම කිව්වේ ලක්ෂ 5ක් කියලා. 5කට ආසන්න. හැබැයි මේක තුල තවත් කර්මා තවත් ආදායම් ලබා ගන්න වෙනත් විකල්ප මාර්ග තියෙනවා. ඒක මගේ කාලේ ඉවරයි. නෑ මම ඔබතුමාලා කියන එක පිළිගන්න 4,54,000ක් කියනනම් මම පිළිගන්නවා.
මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ කම්පැනි කියන වර්තාවනේ මේ තියෙන්නේ. ඔබතුමාලා මේ පිළිබඳ දැන්ට පැල්වත්තේ හෝ සෙවනගල ක්‍රියාත්මක වෙන නිසා එවැනි කෙනෙක්ගේ ආදායම් වර්තාවක් අරගෙන මේක සංසන්දනය කරලා පෙන්වුවද? මම පෙන්වන්නේ ආදායම් වර්තාව. කියන්නේ හැම කෙනෙක්ම කම්පැනියට ණයයි. එනිසා ඔබතුමාලා පෙන්වන්න
මේක මේක මේ මට වෙලාව දුන්නොත් මට පෙන්වන්න පුළුවන්.
අර අමුතුමා
සෙවනගල
විනාඩි 1ක් තියෙනවා.
කොච්චර තවද?
විනාඩි 1 minute
මො. ඒක මේ සෙවනගල කරපු වගාවවත් ඒ වගේම පැල්වත්තේ කරපු වගාවටත් වඩා හොඳ තත්ත්වයේ උක්වගාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වැඩි ආසන්නක් ගන්න, වැඩි ආදායමක් ගන්න වගාවක් කිරීම තමයි මේ කර්මාන්තයේ බලාපොරොත්තු. ඒ වගේම කර්මාන්තයේ නිෂ්පාදනය කරන වියදම අඩු කළා, ඒ වගේම ආදායම් වැඩි කර ගැනීමේ පරමාර්ථයකුත් මේ තුල ක්‍රියාත්මක වෙන නිසා මම ඉතාමත් කැමැත්තෙන් මේ අවස්ථාවේ සඳහන් කරන්න මේ අවසාන විනාඩියයි මට තියෙන්නේ. ඒ විනාඩිය තුල මම කියන්න කැමති ගරු මූලාසනාරූඪ අපේ සභාපතිතුමාට අපි රජයේ විදියට රැකියා අවස්ථා නිර්මාණය කරන්න ඕන. අපි රජයේ විදියට මේ ජනතාවගේ ආදායම් වැඩි කරන්න ඕන. ඒ එතුමන්ලම සඳහන් කරන විදියට අපිට වීගොවියට අද මේ වගාව කරලා මේ ආදායමක් ලබා ගන්න ලාභයක් ලබා ගන්න බෑ. අපි දන්නා එච්චර ලාභයක් ලැබෙන්නේ නැtei කියලා. මොකද මේ ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් විදියට. හැබැයි ඊට වැඩිය ආදායමක් මේ තුල ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කාලය තුල එයාට වෙනත් රැකියාවල යෙදීමේ හැකියාවකුත් තිබෙනවා. මේක සම්පූර්ණ දිනපතා මේක නඩත්තු කරන්න ඕන නැහැ. කුඹුරේ ගිහිල්ලා දවස ගානේ වතුර බඳින්න වගේ
ඒ
වගේම තෙල් ගහන්න වගේ මහන්සියක් වෙන්න ඕන නැහැ. මේ වෙනත් විකල්ප දේවල් වලට මේ අයට යෙදෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ලක්ෂ 5 ඉක්මමු ආදායමක් මේගොල්ලන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පස් සම්පත මේ ප්‍රදේශ තුල ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වෙනත් මුල්
කාලයේ
භෝග වගා කරන්න හැකියාව තියෙන නිසා මේ ව්‍යාපෘති අපි ඉතාමත් හොඳින් හොයලා බලනවා. පරිසරයේ පිළිබඳව අපි අවධානය යොමු කළා. සියලු අනුමැතියන් අරගෙන තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එකත් මා සඳහන්
කරනවා. ඔන්රබල් හරින් පෙනාන්ට්
සඳහා වැඩ කටයුතු සූදානම් කරලා තිබුණා. එය සිද්ධ වෙනවද කියලා
දැනට බලාපොරොත්තු වෙන්නේ. වැඩ පටන් ගන්න මුල්ගල කියන එක
නෑ ජුනිපා කර්මාන්තාලව නෑ ජුනිපා කර්මාන්තාලව ආරම්භ කරන්න හිටියා ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් ඒතොට ඒක ප්‍රධාන නිකන් අර ඔබතුමා කියන කොහොමද පටන් ගන්නව කියන වගේ එකක් නෙවෙයි නේද ජනාධිපතිතුමා සහභාගී වෙලා මේ උත්සවය පවත්වලා කර්මාන්තාලව ආරම්භ කරන්න කටයුතු කරනවා කියලා තිබුණා ඒ ජුනිපා සිද්ධ වෙනවද කියලා
ජනාධිපතිතුමා සම්බන්ධ වෙන්නේ නෑ ඒ දිනට නමුත් කර්මාන්තාලාවේ පටන් ගැනීමේ කටයුත්ත ක්‍රියාත්මක වේවි ඒ දිනේ දිනේ අපි මේ ගරු මන්තුමා මේ මුල් ගල තියෙන හෝ උත්සවය කියන එක මම හිතන්නේ අපි අදාළ කරගන්න ඕනේ නැහැ. අපි ඒවෙන් අමාරු වැටලා තියෙනවනේ. ඔය මුල් ගල් තියන්න ගිහිල්ලා අපි අමාරු වැටලා තියෙන නිසා මම කියන්නේ ඔබතුමා කියන කාරණා අපි සැලකිල්ලට ගන්න. අපි මේවා බැහැර කරන්නේ නැහැ. ඔබතුමා කියනවා නම් පරිසරයක ප්‍රශ්න, ඔබතුමා කියන ගැටලු අපි මේවා නරක විදියට හිතන්නේ නැහැ. ඔබතුමාලා බොහොම රටට ආදරේ ඒ වගේ මේ පිළිබඳව සම්මේදී වෙනවනම් ඒවයි තියෙන හොඳ කාරණා පිළිබඳව සැලකිලිමත් වෙලා යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන සාධාරණ විදියට ජනතා හිතකර විදියට මෙයා පටන් ගන්න කටයුතු කරන බොහොම ස්තුතියි.
ගරු මුලස්න ඔබරණ සභාපතිතුමනි මම හිතනවා සභාව කල්තබන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනාපු මේ කල්තබීමේ යෝජනාවට සහභාගී වීමට අවස්ථාවක් ලැබීමෙන් මම සතුටු වෙනවා. මොකද ඌව පළාත නියෝජනය කරපු මන්න මන්ත්‍රීවරයෙක් ඇයටත් හිරු ප්‍රධාන අමාත්‍යවරයෙක් ඇයටත් ඒ පළාතේ මේ රිදී මාලියද්ද කියන ප්‍රදේශය ගැන මම හිතනවා අපේ ප්‍රදේශින් ඉන්න මන්ත්‍රීවරු දෙපළක්ම මේ සභාවේ මේ වෙලාවේ රැඳී ඉන්නවා. මහියංගනේ ආසනෙ නියෝජනය කරන තේනකු විධානගමේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ලක්ෂ්මන් සිරිවර්ධන මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මේ ප්‍රදේශය ගැන මටත් වඩා හොඳින් අවබෝධයක් හැඟීමක් මම හිතනවා මේ සභාවේ කාටත් වඩා මේ දෙපළට තියෙනවා. මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව ගැනත් මේ ජනතාව එදිනෙදා ජීවත් වෙන විදිය ගැනත් මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මොනා කියලා උත්සාහ කරලා පෙන්වන්න හැදුවත් ඒ ඇත්ත தত্ত্বය ගැන මේ දෙපළ හදවතින් කතා කරනවා නම් හදවතින් දේශපාලන වාසියකින් නෙමෙයි හදවතින් කතා කරනවා නම් මොකද්ද தত্ত্বය කියලා කියයි මම දන්නවා හෙට දවසෙත් මගේ තොඳ මිත්‍රයා සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ඒ වගේම මේකට ඒකාබද්ධ විපක්ෂයේ ජොයින්ට් එකක් ගහගෙන තියෙනවා මොකද දේශපාලන වාසියක් ගන්න මම මේ අද උදේ සභාවට එනකොට ඇකිරියන් කුමර කියන මෙතුමා කියපු ওই ප්‍රදේශෙම්ම තරුණයෝ කීප දෙනෙක් කතා කරලා මට කිව්වා හෙට මෙන්න උද්ඝෝෂණයක් ලෑස්ති කරන්න හදනවා මේ සීනි කර්මාන්ත ශාලාවට විරුද්ධව වෙන කිසිම හේතුවක් නෙමෙයි තියෙන්නේ මේකට තියෙන්නේ දේශපාලන වෛරයක් විතරයි මම මේ අද කල්පනා කරේ හිටියා මේ අනුර කුමාර ජානායක මහත්තයා කියන මම බොහොම ආදරය කරන ගරු කරන චරිතයක් හැබැයි මෙතුමත් දැන් බලාගෙන ඉන්නවා අර ඉස්සර අපෙන් අහන වගේ හරකගේ පුල්ලි කීයද පුල්ලියේ මුගේ තටු කීයද මුට පියාඹන්න පුළුවන් පියාඹුවම මූ වැටෙයිද හති කොච්චර වැටෙයිද වතුර කොච්චර බොන්න පුළුවන් මොන ලැජ්ජ නැති කතාවක්ද මේ රිදී මාලියද කියන්නේ ලංකාවේ දුප්පත්ම දෙවැනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලංකාවේ පළවෙනි දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සියඹලා ආණ්ඩුව දෙක රිදී මාලියද තුන කන්ද ගැටිය මේ තුනම තියෙන්නේ ඌව පළාතේ ତර මේ ඌව පළාතෙන් ගත්තම 25 දෙනෙක්ට වඩා වැඩ කරන කර්මාන්ත ශාලා තියෙන බදුල්ල දිස්ත්‍රික්කේ 80යි මොන්රාගල තියෙන 25යි දිස්ත්‍රික්කේ එහෙව් තියෙන තැනකට කර්මාන්ත ශාලාවක් එනකොට ප්‍රශ්නයක් තියෙනවා හරි මම අනුර කුමාර දිසානායක මහත්තයා කියනවනේ මේ තියෙන ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කළා ඒවට ඇවිල්ලා මේවගෙන සාකච්ඡා කිරීම ගැන කිසිම විවාදයක් නැහැ මම එතුමා කිව්ව ඔක්කොම ගැන මම පිළිගන්නේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් මෙතුමා කිව්වා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී මෙහෙම කතාවක් කියනවා කියලා අනේ සමහර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි බලාගෙන ඉන්නේ ඒලොන්ට අවස්ථාවක් වෙනකන් ලියුමක් දාලා කියන්නේ මේක නොකරහන් කියලා. එම නොකරහන් කිව්වම තමයි ඒගොල්ලන්ට පොඩ්ඩක් මාකට් එකක් එන්නේ. ඉතින් අනේ සමන්ත විද්‍යාරත්න මහත්තයා කොහොම හරි ලියුම ගන්නවද උඩ ගිහිල්ලා. ඒක තමයි යාගේ ක්‍රමේ. උමා හොයට සමන්ත විද්‍යාරත්න මහත්තයා තරන් එතන ගිහිල්ලා මහන්සි හැබැයි අපි සමන්ත විද්‍යාරත්න මහත්තයා කිව්වේ හැම දෙයක්ම ඇහැව්වා. එතුමා කිව්වේ හැම දෙයක්ම කියලා සහභාගී වුණා. කරන්න ඕනේ හැම දෙයක් මේ ගමේ ගියලේ අවශ්‍ය දේවල් වලට අපි උත්සාහ වෙලා හැම දෙයක්ම ලබා දෙනයි. ඒ වගේම අය අපි කියන්නේ දිනුවක් වෙන්න තියෙනවා නම් ඇයි දිනුව නොදෙන්නේ? ඩොලර් මිලියන 152ක් බදුල්ල දිස්ත්‍රික්කේ ජීවිතේ රවිලා නැහැ. ඩොලර් මිලියන 152ක් කියන්නේ හම්බන්තොට වරායටම ගියේ පළවෙනි අදිනේ ඩොලර් මිලියන 330යි. අපේ බදුල්ල දිස්ත්‍රික්කේ රිදී මාලියද්දර තේනුකු විධානගමගේ මන්ත්‍රීවරයා මාත්‍ය කවදා විරුද්ධ වෙන ගන්නේ නැහැ. රිදී මාලියද්දර ඩොලර් මිලියන 152ක කර්මාන්තයක් එනවනම්. ඒකෙන් කාට හරි වාසියක් වෙනවනම් අඩුපාඩුව තියෙනවා අපි ඔක්කොම දේශපාලනේ අනිතාරලා. අද මෙතුමා කිව්වා තරුණයෝ ගැන. රිදී මාලියද්දි තරුණයෝ මොනවද කරන්නේ? ගොවිතැන් කරනවද?
දන්න මගුලක් කතා කරන්නේ. තරුණයෝ ගොවිතැන් කරන්නේ නැහැ පැත්තේ. ඔක්කොම කොළඹට ඇවිල්ලා සිමෙන්ති අනනවා. ඔක්කොම ඇවිල්ලා සිකුරුලි රස්සාවක් කරන්න හොයනවා. ඒ කාලේ ඔක්කොම කොල්ලේ පැත්තේ හමුදාවට ගියා. දැන් ගොවිතැන් කරන්නේ නැහැ තරුණයෝ. හේන් ගොවිතැන පාඩුයි. තාත්තා කොමුරු කොටපු කුඹුරට පුතා බහින්නේ නැහැ. තාක්ෂණය නැහැ. අඩුපාඩු ගොඩයි. තිහේනම් අලුත් තාක්ෂණයත් එක්ක මෙවැනි වගාවක් එනවනම් මෙතුමා කිව්වා අක්කර මෙච්චරයි අච්චරයි ඔච්චරයි මේක මේ ඔක්කොම කිව්වා අලුත් තාක්ෂණයත් එක්ක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ගැන හොඳට අපි ඉස්සර සීනි ඇමති කියලා අපිත් ඉස්සර විහිළු කරා තමයි ලක්ෂ්මන් සේනාරත්න ඇමතිතුමාට. ඔතනමා මේ සබ්ජෙක්ට් එක ගැන දන්නවා. ඒක ගැන කියයි මොකද්ද වෙන්නේ කියලා විස්තරය කොහොමද වෙන්නේ කියලා කියයි. අපි හොයමු මේ ආණ්ඩුව තුළ අපිට උමනාවක් නැහැ මිනිසුන්ගේ ඉඩම් අරගෙන මිනිසුන් අපහසුතාවයට පත් කරන මොන හේතුවකටද මොන මිනිහෙක්ගේ ඉඩමක් අරගෙන අපි මොන වාසියක් ගන්නද? අපි ඒ ඉඩම වෙන මිනිහෙක්ට විකුණලා කවුරු කොමිසමක් ගන්නද? හරි කොමිස් ගන්නෙ කොහොමද? මම එක පක්ෂික මෙතුම තව පක්ෂික මෙතුම ගන්නවා මම බලන් ඉදිද මම ගන්නවා මෙතුම බලන් ඉදිද වැඩේ මාට්ටු වෙනවා එහෙම වුණොත් එහෙම බෑ මේක ඇතුලේ. ඒක හොඳට මතක තියාගන්න. ඔබතුමාලට හරි ආසාවක් තියෙනවා ඉස්සර ආණ්ඩුවගේ අභිවත් ලඟු කරන්න. එහෙම කරන්න අමාරුයි. එනිසා මේක ගැන හොඳින් කල්පනා කරලා මේ හැම දෙයකටම අර අඩුවක් හොයලා කතා කරන්න බෑ. නං අපිටත් ඔබතුමාලා එක්ක කාලේව ගොඩාක් කියන්න පුළුවන්. තේ කර්මාන්ත ශාලා කීයක් එනම් බදු විශ්වක විනාශ වුණාද? එනම් බස් කී අපි පරණ අතීතය අමතක කරලා තියෙන්නේ. ඒ අතීත නෙමෙයි අපි අලුතෙන් හිතන්න පටන් ගෙන දෙනවා. අපි අලුතෙන් දකින්න පටන් ගෙන දෙනවා. අලුත් වෙනසක් ගැන ප්‍රාර්ථනා කරන්න පටන් ගෙන දෙනවා. අපේ පළාත අපි දියුණු වෙන්න ඕනේ කියලා අපි හිතලා තියෙනවා. එහෙම නැතුව මේ දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඉඩම් කunu කොල්ලෙට මිනිසුන්ට දුන්නේ නැහැ. උඩ ඉඩම් එනම් කunu කොල්ලෙට දුන්නා නම් එනම් මට මේ ලයිස්ට්ුවක් කියන්න පුළුවන්. ඒත් මම ගිය ආණ්ඩුව කරපු වැඩ ගැන කියන්න යන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. ඒක නෙමෙයි අවශ්‍යතාවය. කාටද දුන්නේ? 99 අවුරුදු බද්දටද? 33 අවුරුදු බද්දටද? සින්නක් කරද දුන්නේ? කඩදාසි කම්හල් විකුණුවේ කොහොමද? ඇඹලි පිටියේ කොහොමද වික්කේ? එහෙම නැත්නම් අනිත් පැතිවල කොහොමද වික්කේ කියන කොහොම විස්තර කියන්න පුළුවන්? අවශ්‍ය නැහැ. ගිය දේවල් ගියා. අලුතෙන් අපි අවස්ථාවක් කරගමු. රිදී මාලියද්ද කියන්නේ දියුණු විය යුතුම පැත්තක්. රිදී මාලියද්දට තියෙන ප්‍රශ්න ගැන දන්නේ අපි විතරයි. මටත් වරම කියන්නේ මේ දෙබල දනි. දේශපාලන පස්ස අමතක කරලා කතා කරමු. ඇත්ත සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමාගේ ගම රිදී මාලියද්ද. ගම වුණාට එතුමා දැන් හදන්නේ ඒක දඩමීමා කරගන්න දේශපාලන වශයෙන් වාසියක් ගන්න. ඒක වැරදි. ඒක පට්ට වැරදි. එහෙම කරන්න එපයි කියන එකයි මගේ ඉල්ලීම. දේශපාලන වාසියක් කරගන්න ඕන නම් යම් කිසි කෙනෙක් ඒක වැරදි කියන එකයි මගේ අදහස. එතුමාට අවස්ථාව දෙන්න කමන්නේ ගමේ මන්ත්‍රීතුමානි. කතා ගන්න දෙන අවස්ථාව. මේකේ දේශපාලන ප්‍රශ්නයක් නෑ ගරු ඇමතුමා. මේකේ තියෙන්නේ ගමේ ජනතාවගේ ලොකු විරෝධයක් තියෙනවා මේ සීනි කර්මාන්ත ශාලාවක් එන එක. ඒ ගමේ මිනිස්සු ඉල්ලන්නේ මේ සීනි කර්මාන්ත ශාලාවක් නෙවෙයි, ඔබතුමා කියන වගේ ප්‍රතිමාලියද දියුණුවට එනට අපි හදවතින්ම සන්තෝෂ වෙනවා. මොකද ගමේ ජීවත් වෙන මිනිස්සු විදියට ඔබතුමාගේ යෝජනා කරන්නේ සීනි කර්මාන්ත ශාලාවට වඩා අපි ඉල්ලන්නේ එහෙම බඩිරු මේ හදන්න පුළුවන් මේකක් අපිට දෙන්න. මොකද මේ ගමේ ජනතාව මේ වෙනකොටත් බඩිරු ගොවිතැන් කරගෙන ජීවත් වෙනවා. ගරු සභාපතිතුමනි, ආයෝජකයෝ ගේනකොට අපිට බඩගිරිඟු ආයෝජකයෙක් ගේන්න ඉතින් ඉස්සරහට අවස්ථාව ලැබේවි. දැන් ලංකාවට අවශ්‍ය ප්‍රමාණයත් අපි තියෙන ඉල්ලුමත් සැපයුමත් සියලු දේ කල්පනා කරලා බල යුතුයි. අපි ඇත්තසම තව මම මේ ඊයේ පෙරේද ලොග්ගල්ලෝය ආශ්‍රිතව අගමැතිවරයාට කතා කරලා විශාල තරුපයේ හෝටලයකටත් ඉඩමක් හොයාගෙන යනවා මයිඅංගනේ ආසනය තුළ. මොකද ලංකාවේ ඉන්න ආදිවාසී ඉන්න ප්‍රදේශයේ අඩුම ගානේ සුද්දොන්ටත් ඇවිල්ලා බලන්න හොඳ තරුපයි හෝටලයක් නැති නිසා අපි ඒ නිසාත් ඒ සංචාරක කර්මද මම කියන්නේ මයිඅංගනේ ගැන කොච්චර අපි එතන තාමත්ම හොඳම ස්ථානයක් ඇයට අපි දියුණු කළ යුතුයි කියන හිතන දෙයක්. හැබැයි මේ කර්මාන්ත ශාලාව අවට තව පුනර්ජීවන බලශක්ති බලාගාර දෙකුත් ස්ථාපනය වෙනවා ගරු මුරසන ඔබගේ සභාපතිතුමනි. ඉතින් මේ 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 සීනි කර්මාන්ත ශාලාවද්ද මේක දැන් මේ ආයෝජකයෙක් මිලියන 152ක් දාන්නේ නැහැ. එමිනටත් වාසියක් නැත්තම් මිනිසුන්ට ආලාභයක් ලබා දෙන්නත් බැරි නම් දෙපත්තක් හිතන්න ඕනේ. ආයෝජකයෙ ගේන්න දැන් ආයෝජකෙ එන්නේ නැතිකොට කියනවා බන්දුල ගුණවර්ධන ලත් එක්ක විවාද වලට ගියාම දිනේෂ් ගොන්දරන් ආපු එක කවුද මේ ලාරට? මොකද මේ ලාරට සල්ලි දෙන්නේ? ජනතා විමුක්තිවරණේ මහත්තුරුහාන කෝ මේ කතා කරපු මහා මොලේ මොලකාරයාගේ මොලේ මොනවද මේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ? ගෙනාවු එකෙක් ගියපන්. ගෙනාවු වන් එක එකට පොල්ලක් දානවා. පළපාලියක් යනවා. උද්ඝෝෂණ කරනවා. කුපිත කරනවා. ගල් ගහනවා. වට්ටනවා. මොන ලැජ්ජ නැති දේශපාලන ඇද්ද මේ? එතකොට අනේ ඒකාබද්ධ විපක්ෂෙත් හොඳයි පළපාලියන්න නම් අනේ අම්මපා කියලා තමයි අහන්නේ. ඈ? එතකොට ලැජ්ජාවක් නැහැ. එතකොට
honorable member
මොන මොන හොරාත් එක්ක හරි
පළපාලියන්න එකතුයි. 3 minutes
more. අවසන් කරනවා. එතකොට ඕන හොරෙක් එක්ක අර හොරා කියපු එළවපු හොරාත් එක්ක වුණත් එදාට අත්අල්ලගෙන පළපාලියන්න ලෑස්ති. හැබැයි මේකේ පිටිපස්සේ තියෙන්නේ දියුණුවක් වෙන්න මේ රටට කිසිම විදියකින් අවස්ථාවක් දෙන්න කැමති නැහැ. මම මේ හදවතින්ම කියන්නේ පරිසර හානියක් තියෙනවනම් පරිසර හානින් සම්බන්ධයෙන් මේ ආණ්ඩුව සම්පූර්ණ විරුද්ධයි. මම කියන්නේ මම පැහැදිලිව කියනවා ජනාධිපතිවරයා මේ පරිසරයේ විශාල හානියකට විරුද්ධව මේ ව්‍යාපෘති වෙනවනම් මම හිතන්නේ කොහෙත් මේතුමා මේකට සහයෝගයක් ලබා දෙයි. ඔහෝ මේක සම්බන්ධයෙන් කිසිම යෝජනාවකට උදව් උපකාරයක් කරයි කියලා. මම දන්නවා හෙට දවසේදී මේ 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 සම්බන්ධයෙන් විශාල කුපිත කිරීමක් කරන්න උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් සහ ඒකාබද්ධ විපක්ෂය හෙට දවසේදී ඇකිරන් කුමරේදී. හැබැයි මම පැහැදිලිව කියනවා මේ රටේ මේ ඇකිරන් කුමරේ ජනතාවම මේ සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධතාවයක් නැහැ. ජනතාව කැමති ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ නැද්ද? ඈ? ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ නැද්ද? මොකද්ද? ඇහෙන්නේ නැහැ. උඩ ඉන්නවා. හරි ඒකාබද්ධ විපක්ෂය
ඔබතුමා මේක ඔබතුමා එන්න.
නැහැ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ නැද්ද? ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ නැද්ද? හරි. හරි. දැන්
මන්ත්‍රීතුමාලා කරුණාකර වාඩි වෙන්න.
හරි ඉඳගන්නකෝ. හරි ඉඳගන්න. නෑ අර මේමයි ගරු මුලසුන ඔබ සභාපතිතුමනි සමහර අර පොඩ බුද්ධිය නැති මිනිසුන්ට අවස්ථාව දුන්නම මේකෙන් ප්‍රයෝජන ගන්න තේරෙන්නේ නෑ. ඉතින් ඒක තමයි දැන් හොඳට ඔප්පු කරලා පෙන්නුවා. ඒකෙන් හොඳට පරිප්පුව කාලා තියෙන්නේ. තිබ්බ සංවිධායක මන් නැති කරලා අයියර තිබ්බ chance එකක් නැති කරව මිනිස්සෙක් ඔය. ඒ නිසා එතනින් යාර කතා කරලා වැඩක් නෑ තුමගෙන. හැබැයි මුලසුන ඔබ සභාපතිතුමනි මං අද යකන කරුණාකරලා ඉඳ ගන්නකෝ. අයියාට පින් සිද්ධ වෙන්න පාර්ලිමේන්තුව ආපු මිනිස්සයා අයියාගේ තනත් නැති කරගත්ත එක ඉඳ ගන්නකෝ. ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි මේක තමයි සමහර මිනිසුන්ට තමන්ගේ තනතුර දරා ගන්න බැරි වීම තුල කරන කතා. ඒ නිසා මම එකක් කියනවා. මේ මහියංගනේ මේ ඔය කරන
ව්‍යාපෘතිර
අවසන් කරනවා. මේ ව්‍යාපෘතිර විරුද්ධව කතා කරන්න හදන්නේ කියන සම්පූර්ණ ඊරිසියාව, ක්‍රෝධය සහ මෙතුමන්ලට තියෙන වෛරය තියෙනවා. මෙතුමන්ලට දිනු කරන්න බැරි වෙච්ච එක මේ පළාත් තුළ දිනු වෙයි කියලා. හැබැයි මම එකක් කියනවා. මේ පළාතේ ඉන්න ජනතාව මේ කණ්ඩායම පරාජය කරේ. ඒ දූෂණය, වංචාව, ඒ සියලු දේ පරාජය කරන්න. හැබැයි අපි පැහැදිලිව කියනවා. රිදී මාලියද ඔය කර්මාන්තශාලා විතරක් නෙමෙයි, තවත් කර්මාන්තශාලා රාශියක් එක්ක මෙතුමන්ලට කවදාවත් අඩුම ගන්න මෙතුමාට බලේ ඉන්ටර්නෙට් වෙරි වෙන්න අනිවාර්යෙන් දිනු කරනවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ
කරනවා. Thank you very much. Order please. I suspend the house till 1:30 p.m. for lunch.